අපි උදේවරුවේ සාකච්ඡා කරියේ එකම ප්‍රශ්නයක් ගැන නමුත් මෙතන තියෙන බොහෝ ප්‍රශ්න වලට ඒ අවශ්‍ය පිළිතුරු ලැබෙනවා. එහෙම සිද්ධියක් තියෙනවා. මේ සිටිවිල්ල 15 විට ඒ පරිච්ඡම්පාදිර බහාපල්න ක්‍රමේ පහදලා දෙන්න කියලා මේ කිව්වේ. ඉතින් සිටිවිල්ල කිව්වහම සිසිරු වැටෙන්නේ මනෝ සංඛාර කියන කොටසට. හිතනේවා. මේ හිතනේවා මනෝ සංඛාර වෙනකොට හිතුවේ ලෝභ දේශ මොහ සහගතනම් ඒවා අපුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි මනෝ සංඛාර වෙනවා. අලෝභ ආදේශ අමෝ සහගතනම් පුඤ්ඤාපි සංඛාර වලටයි මනෝ සංඛාර වෙනවා. එතන මේ දෙකේම තියෙනවා ක්‍රම දෙකක්. ඒ දෙක යහව ලෝභ දේශ මොහ හෝ අලෝභ ආදේශ අමෝහ කියන මේ ටික පරිහරණය කළේ මොන අදහකින්ද කියලා විස්තර කරලා හිතලා බලන්න ඕනේ. මං මෙහෙම මේ විදිහට හිතුවේ ලෝභ දේශ මොහ සහගතව නම් හිතුවේ ඒ මොන අදහසක් මුල් කරගෙනද කියලා බලනකොට ඒක ඒකාන්තයෙන් ලෝකයටම බැරිලා ඇලිලා ගැරිලා ඒ වාගේම ඒකේ දූෂ්‍ය වෙලා ඒක ගත්තේ. ඒක නම් කවදාවත් ලෝකෝත්තර වෙන්නේ නැහැ. පව්. පාප වැද්ද හතර පහේ වැද්දයි නැඹුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒක බලන්න ඕනේ ඉස්තෙල්ලායේ සිටිවිල්ල මොකද්ද? කොයි જાතිය එකක්ද? ලෝභ සහගත සිටිවිල්ලක් නම් මනෝ සංඛාර කියන එකට අයිති කොටසක් තියෙනවා ඒකේ. වේදනා සංඥා මනෝ සංඛාර කියලායි විග්‍රහ කරන්නේ. දැනෙන හැඳිරෙන හරිය විතරයි මනෝ සංඛාර. වේදනා චෛතසිකයයි සංඥා චෛතසිකයයි කියලා මේ හිතේ හැටගන්න චෛතසික දෙකක් තියෙනවා. දැනෙනවා හැඳිරෙනවා කියන කොට්ටාසිය මුල් කරගත ප්‍රධාන කරගත චේතනාවකින් ගොඩනැගෙන යමක් ඇතනම් චේතනාවකින් හිතක් ගොඩනැගෙනකොට ඒ හිත තුළ දැනෙන හැඳිරෙන මට්ටම විතරයි මනෝ සංඛාර. කවුරු හරි ගැහුවා හිතෙනවා හිතන දැනුණා කටෙන් වදනයක් ආව පිට කරන්න නැතුව අදකින් ඔකට හින හත ගහපො මට ගැහුවා කියලා එහෙම හිතන්නේ නැතුව ඉන්නවා. ගොඩි ගාගෙන හරි වේදනාව දැනෙනවා. ඔබ වේදනා සංඥා දෙක තියෙනවා. හිතවිල්ල හිතුවොත් එහෙම ලැබෙනවා විතර්ක විචාරය වචී සංඛාර. වදන කටෙන් පිට කරගබ්බා විතරක් නෙමෙයි හිතෙන් කියන වචනත් වචී සංඛාර. හැබැයි මේක ධර්මයේ සොයා ගන්න බැරි විදිහට හැඟවිලා තියෙන තැන. සිතිවිලි වලින් කතා කරනවා නම් ඒ ඔක්කොම වැටෙන්නේ වචී සංඛාර වලටයි. මනෝ සංඛාර නෙමෙයි. දැන් මේ ටෙලිපති තරංග ක්‍රමය කියලා එකක් අද කියනවා ඉස්සර නම් කතා කරලා තියෙනවා හිතෙන් තව කෙනෙකුට. අවිඥාවලිය ලැබුවාට කරන්න පුළුවන් දෙයක්. සමහරවිට අමනුෂ්‍යයට ඇදිලා එහෙම කතා කරනවා. අපිට හිතට ඒක ඇහෙනවා කන්ට නෙමෙයි. විදාගෙන ඉන්නවා සීනෙන් ඇහෙන්නේ හිතට. හැබැයි කතා කරපු ඔක්කොම වචී සංඛාර. හිතර දැනුන පළියෙම මනෝ සංඛාර වෙන්නේ නැහැ. දැනෙන හරියක් හැඳිනෙන හරියක් ඇද්ද වේදනා සංඥා දෙකයි මනෝ සංඛාර කියන්නේ. මේ වේදනා සංඥා දෙකේ මනෝ සංඛාර වලින් මතූපතක් හටගන්නේ නැහැ කියලා දේශනා කරනවා. එහෙනම් වේදනා සංඥා මොනවද? දැනෙන හැඳිනෙන විපාක හිතන්නේ. දැනෙන හැඳිනෙනවා කියන්නේ විපාක සිත් වලින් මතූපදින්නේ නැහැ සංඛාර ගොඩනගපෑම උපදින්නේ. එහෙනම් ගොඩනගන්න හේතු වෙන්නේ කාය සංඛාර වචී සංඛාර දෙකෙන් ගොඩනැගිච්චා. හැබැයි හිතවිලිත් මනෝ සංඛාර කිව්ව රැවටෙනවා. හිතවිලි කියලා කියන්නේ මොනවද? වචී සංඛාර වලට අයිති කොටස. මනෝ සංඛාර කියලා කොටසක් තියෙනවා දැනෙන හැඳිනෙන විපාක කොටසක්. දැනෙනවා හැඳිනෙනවා. දැනෙන හැඳිනෙන එක නවත්තන්න බෑ. හිතක් තියෙන හැම කෙනාටම දැනීම හැඳිනීම තියෙනවා. දැනෙනවා හැඳිනෙනවා කියන එකෙන් ගිහිලා අපායෙම උපදින්නේ. දැනෙන හැඳිනෙන එක විපාකයක් වශයෙන් බින්දෝන එකක්. විපාකෝ කම්ම සම්භව. ඔය දැනෙනකොට හැදිනෙනකොට ඒක විඳින්න පියනන් එහෙම. හරි ආස්වාදයි. හිතවිල කටකත්තන හිතන විදිහට කියන විදිහට. එතනම වචී සංඛාර වෙනවා රාග වැත්තට. දැනෙන හැදින එක රුස්සන්නේ නැහැ නවරුත් දෙන්නේ නැහැ. හිතවිල්ලේම හට ගන්නවා සිතවිලි කොටසක් ඔහිට දැවි දැවි තැවි තැවි යන ක්‍රියාත්මක වෙන එක දූෂ්‍ය මානසිකත්වේ. දැකි මට මේ කරන අපරාධෙට හිනහව ගහන්න ඕනේ වුන්ට. මම අපූර්වවල හිටියා මට මොහ වහ දුන්නා. ඔබ හිතවිලි වලින් හිතනවා නම් ඔකෝ වචී සංඛාර. ඒකයි කිය විතර්ක විචාරයේ වචී සංඛාරයි කියන්නේ තන්නේ ඒකයි. දැනෙන මට්ටමේ හැදෙන මට්ටමේ කියන පවු නැහැ. කිනුත් නැහැ. විපාක විඳිනා විතරයි. ඒක විපාකයක්. ඉතින් වේදනා සංඥා මනෝ සංඛාර කියලා කියනකොට වේදනා සංඥාතිකින් ඇති වෙන සංඛාරයක් තියෙනවා. හිතක් ගොඩනගෙන චේතනාවයි ඉතන තියෙන්නේ. ඒකෙන් මතුවපදින ශක්තියක් නැහැ. ඒ නිසා තමයි වචී සංඛාර, කාය සංඛාර හික්මවා ගන්න ඕනේ. වචී සංඛාර බලවත් වුණාමයි කටින් පිට වෙන්නේ. කාය සම්බන්ධ කරගෙන වචනේ පිට කරනකොට තොල හෙල්ලෙනවා නම්, දිව හෙල්ලෙනවා නම්, කාය හෙල්ලෙන එකට අයිති කාය සංඛාරය ඒකට අහු වෙනවා. දෙකම අහු වෙනවා. ඉතින් හරි ගැඹුරු තැනක් වේ සංඛාර තෝරා ගන්නකොට. ඉතින් මෙතනම මේ හිත කියන එකයි හිතවිල්ල කියන එකයි දෙක තෝරා ගන්න ඕනේ. හිතයි හිතවිලි කියන දෙකේ තියෙන වෙනස තෝරා ගන්න ඕනේ. ඔය විදිහට. ඒතකොට මේක තේරුම් ගන්න ඕනේ මෙන්න මේ හිතවිලි කියන මේ වකී සංඛාර මට්ටමට එන යාති. ඒවා තමයි අපි මේ හිත කිය කියන්නේ. හිතට හිතෙන් පව කරන්න බෑ. හිතට දැනෙනවා හැදිනවා. හිත ක්‍රියාත්මක කරගම හිතවිලි ගොඩ නැගෙනවා. හිතවිලි වලින් පව කළ හැකියි. පින් කරන්න පුළුවන්. දැනෙන හැදිනෙන එක වලියට බෑ. සාදු සාදු කියලා හිතේ කිව්වත් ඒක වචී සංඛාර වෙනවා. හිතවිලි ඒවා. හිතවිලි කියනවා වචී සංඛාර. හිතෙන් පින් කරනවා කියන්නේ තන්නේ ඒකයි. දැන් මේ අහන්නේ මොකද? සිතේවිල්ල පහළ වුණාම කියන්නේ ඔන්න ඔය තියෙන කතාව. අපි හිතෙන් කතා කරනවා. හිතෙන් කියවනවා. අන්න ඒවා තමයි මේ පින්පාවු දෙකේ වැටෙන්නේ. ඉතින් ඒක අපි හිතෙන් හිතවිලි වශයෙන් කියවනවා. ඔය කියෝ කියෝ ඉන්නලා තිනා හිත කුඩු කුඩු වගේ ඇතුලේ කියවනවා. අපිට දැනෙනවා මිසක් වදල මාත්‍රයක් පිට වෙන්නේ නැහැ. හැබැයි ඕකේ තියෙනවා යම් කිසි විදියක චේතෝපරිය ඥානීය කියන ඥානියක් තියෙන ඉන්ද්‍රි බල තියන අය. එහෙම කෙනෙක් යොමු කරගෙන ඉඳ මොනවද මෙයාමේ කියවන්නේ හිතෙන්. හොඳ ලස්සනට වාසාවෙන් ඇහෙනවා කියවන එක. දැන් මේකට තේරුම් ගන්න පුංචි කතාවක් කියන්න මේක තේරුම් ගන්න හැටිය. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් නල ගුරු හාමුදුරුවෝ උන්වහන්සේට බාවන් සරසල ගෝල හාමුදුරු ළමක් ඉන්නවා තරුණයි. දැන් මේ තරුණ හාමුදුරුවෝ පවන් සරණ ගමන් බොහෝම නිහඬව සද්ද නැතුව ඉන්නද මොකද්ද මෙයා හිත හිතා ඉන්නේ කියලා චේතෝපරිය ඥානිය යොමු කරලා අර දිවස් ඇති අර ලොකු හාමුදුරුවෝ යොමු කරලා බැලුවා. බාලකට ලොකු හිතවිල්ලක යනවා ලොකු කතාවක්. මොකද්ද? අනේ මගේ තාම මේ තරුණ කාලේ මේ මගේ වයසේ ඉන්න අය අර කසාද ගඳලා අර අමුදරුවත් එක්කලා හොඳ ජීවිතයක් ගත කරනවානේ කාම ජීවිතයක්. මම ඒක මොකද්ද කියලා තේරුම් ගන්න බැරුවා. මම මේ කාලේ මේ තරුණ කාලේ පැවිදිලා මොකද්ද මම මේ කැලේ දිගයින කරන වැඩි මෙහෙම හිතනවා. හිතන හිතීලි ඔකෝ වචන ඇහෙනවා වගේ උන්වහන්සේට දැනෙනවා. මෙන්න මේක තමයි ඒක පෙන්නන්නේ. ඉදාල විභාර නාද කියන එකක් තියෙනවා. කතා කරන හඬ මනෝ විභාර. මනසින් හඬ නගන එක ඇහෙන ක්‍රමයක්. ඒවා චිත්තජ රූප නැగి නැගී පිට වෙනකොට දිවසල අහන්න පුළුවන්. චේතෝපරිය ඥානී කියන්නේ දිවසේ කොටස. යමු කරනකොට යා වාසාවෙන් හිතන එක හියෝන එක එහෙම ඇහෙනවා. ඒක හැඟීම් බවටපත් වෙලා තේරින්න පටන් ගන්නවා කියෝන එක. වචන වශයෙන්ම ඇහෙනවා. මෙන්න මේ ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් අර හාමුදුරුවෝ ඔහම හිත ඉදලා හිතනවා මම ඉතින් මෙහෙම ඉදලා ඉන්න වැඩක් නැහැ මං නොකියම හොරෙන්න යනවා ගිහිල්ලා සිවුරු වැල්ලලා යනවා. ගිහිලා ගිහි වෙනවා. ගියලා ඉතින් භාර්යාව හොඳ ලස්සන ගෑන කෙනෙකු සරණ පාවාගෙන ඉතින් මං දන්නේ නැහැ මාතේ වෙන එකක් නන්නේ මම කරත් ගොන් කරත්යක් හදාගෙන ඉඳන් මං ඕක දැක්කල ඉතින් ඕකෙන් මොනව හරි හැම්බඩු ගෙනිහිල්ලා ඔහොම කරලා ජීවත් වෙනවා. මෙයා මේ හිතන හිතවිල්ල රස්සා. ඉතින් අපිට ඔහම ඉන්නකොට හොඳ දරුවෙකුත් හම්බ වෙනවා. හැබැයි ඉතින් මං කරපු අපරාධයන් මේ නොගිය ගියේක දරුවාත් එක්කලා සමා කරගන්න භාර්යාවයි දරුවායි දෙන්න එක්කලා කරත් තියාගෙන එනවා. ඇවිදිලා හිටන් අපේ ලොකු හාමුදුරුවන්ගේ සමාව ගන්නා විද්‍ය වරන්දර මම මේ කරගත්ත ප්‍රමාද දෝෂයට. ඉතින් එහෙම කියලා දැන් ඉතින් එන හැටි හිතනවා. කරත් එනකොට අනේ මේ ගෑනුන්ගේ හැටි මුන්ට කිසිම නිත්‍යයක් විනාවක් නැහැ ළමයා තියාගෙන නිින්ද ගිහිල්ලා. මමත් මේ ඉස්සරහ බලන කරත් දක්වනවා මිස මරණ දෙයක් ඉන්නේ නැහැ අපු ළමයා දගෙන වැටෙනවා බාරට. කරත් වලදී රහුවලා ඒකමල. ඒක කරපු වැඩක් කියලා මම ගානවා හොඳ කෝටු පාරක් කියලා. දග්ගාල අත ගැහිවම වඩාපසේ පවන් දරන හිට වඩාපත හාමුදුරන් ගලුව ඇතුළු. දැන් හාමුදුරන් ඇයි පොඩි දැන ගැහිල ගහනද මට ගැහුවේ. ඒතෝරයි උන්වහන්සේ තේරෙන අනේ මම වාගේ මොඩේ මම මේ හිතෝ හිතවිලි ඔක්කොම උන්වහන්සේ ඇහිලා දෙයිවත්. මෙන්න මේ જાතියාමේ සිතීර ස්වභාවය ඒකයි කිය කවුරු කෝවා හිතුවා. අපි හිතන එක දන්නේ නැහැ කියලා හිතාගත්තාම ඔබ දකින්නයි ඉන්නවා. සමහර වෙලාවට දිවස් ඇටිය මේකල මං හිතන්නේ කොහොමද ඇද්ද කියලා. එහෙම හිටියොත් එහෙම එයයි දකින්නවා මේව හිත හිත ඉන්නවානේ. මේ රාග හිතක් නෙමෙයි හිතන්නේ. මේ දේශ හිතกินේ හිතෙහි හිතන්නේ. මේ මෝහ හිතක හැටිනේ. එහෙමත් දකින්නවා. මෙන්න මේවා තීන් පහු දෙකක් තියෙනවා. දැන් අර ගියේ මොකද අර හිතවිල්ල රාග හිතක් මුල් කරගෙන හැබැයි ආදීනවල පුරුද්දකුත් තිබිච්ච නිසා ඒ හිත තුලින් ගිහිල්ලා අන්තිමට ආදීනවෙකුත් දැක්කා. මේ ගිහි ජීවිතය කියන එක මහා කරදරයක්. මේක හොඳ එකක් නෙවෙයි. මේක මහා දුක්ඛම් කටලොවට පත් වෙන දෙයක්, ගැටෙන්න සිද්ධ වෙන දෙයක්. එහෙමත් දකින්න ක්‍රමවේදයකට එක තමයි හාමුදුරුවෝ හිතුවේ. ආස්වාද ලෝකයක මනෝලෝකයක මනෝ සුන්දරත්වයක් විතරක් හිතුවේ නැහැ. ඒ ජීවිතය ගත කරපුවාම අන්තිමට වෙච්ච මහා කරදරකාරී මානසිකත්වයකින් ගොඩ නැගිට හැටි හිතුවා. අන්න ඒ වගේ හිතන්න පුරුදු වෙන මොනවත් ඒකේ ක්‍රමවේදයක් තියෙනවා. සතර වෘද්ධන ආස්වාදයට බැඳින රාගිකව හිතුවත් දහම් දැකලා පුරුදු වෙච්ච කෙනා එහෙම හිතාගෙන ගිහිල්ලා ඕකෙම ආදීනව පැත්ත කරලා බැලලා ඒකත් හිතනවා. හිතනකොටම අනිය වැඩක් නැති වැඩක් අත්හැරලා යනවා. ඒකත් හරි වැදගත් දෙයක්. ඉතින් මෙන්න මෙහි මේ හිතන හිතිවිලි තියෙනවා. මේ හිතිවිලි වලින් යම් කිසි පුද්ගලයෙක් රාග සහගතව, දේශ සහගතව, මෝහ සහගතව හිතනවා නම් මෙන්න මේවට කියන අවිද්‍යා පත්‍ය සංඛාර. ඒක වැටින්නේ මනෝ සංඛාරාවට නෙවෙයි වාචී සංඛාරවලට හිතුවත්. දැන් වැටුණොත් මොකද වෙන්නේ? හිතුවේ රාග සහගතව නම්, හිතිවිලි රාග සහගත නම් ඒකත් ඇති මතු උපදකට හේතු වෙන්නේ. සිතිවිලි කිව්වට සිතිවිලි පාලනය කරගන්න ඕන හැඟීම කියන එකයි විපාක වෙන්නේ. වේදනා සංඥා මනෝ සංඛාර කියන එක. වාචී සංඛාර වලට බහැපෙකින් මතු උප්පත්තිය හට ගන්නට හේතු දිනවා. එදා හිත හිතුවට කමක් නැහැ කියලා හැම ඉන්න බෑ. ඒක මහා භයානකයි. හිත පාලනය කරගන්න ඕනේ. බුදුරන් වහන්සේ ඇවැත් පැනෙව්වේ නැහැ හිතට පාලනය කර ගැනීමට අමාරු නිසා. කය වචන දෙකේ පැනෙව්වා. හිත හික්මවා ගන්න උත්සාහ කරන්න කියන නිරන්තරයෙන් පෙන්නවා. ඒකල උත්සාහ කරන්න ඕනේ අප්‍රමාදව කියලා. නමුත් ඕකින්ද සමහරවල් හිතනවා කය වචන දෙකේ පනවලා තියෙනවා හිතේ පැනෙව්වේ නැති හිතේ මොනවා හිතුවත් පවු නැතුව ඇති. එහෙම හිතුවත් එහෙම සම්පූර්ණ වැරදි. ඉතින් දකින්න ඕනේ ඒ වගේ ඒ හිතපු හිතවිල්ලක් ඇත්නම් රාගයේද දේශයේද මෝහයේද අයිති එකද කියලා පළමුව තීරණය කරගන්න හැකියාව තියෙන්න ඕනේ. නිත්‍යයි සුඛයි අත්තයි කියන මෙන්න මේ අපි මුලදී විග්‍රහ කරපු ඒ ධර්මයට අනුකූලව හිතන්න පුරුදුනොත් වෙන් කරගන්න පුළුවන් උනොත් ඒ අදහස මුල් කරගෙන නම් යම් කිසි වස්තුවක් කෙරෙහි යම් අරමුණක් කෙරෙහි මුල් කරගෙන බැහැගෙන ඒ අරමුණේ බැඳිලා ඒ බලාපොරොත්තු ආස්වාදයක්ව විඳින බලාපොරොත්තුෙන් අදහස් සිටිවිලි මාලාවක් ඇති කළේ. එතකොට දැනගන්න ඕනේ මේක අවිද්‍යා පත්‍ය සංඛාර සාමයේ කොට නැගුණි. අන්න දැනගන්න ක්‍රමී. ඉතින් මේ සිටිවිල්ල රාග දේශ මොහ සහගතින් කෝකර වැටෙන එකක්ද කියලා දකින්න ඕනේ. ඒ සිටිවිල්ල රාග සහගතද? රාග සහගත සිටිවිල්ලක් නම් කවදාවත් ඒක ලෝභයත් එක වැඩිලා මං හිතලා තියෙන කොයි જાතියේද? සාධාරණ රාගයද අසාධාරණ රාගයද හිතවිල්ල? අන්න බලාගෙන යන තමායි ඉහි නිශ්චය කරගන්න ඕනේ. මම හිතපු හිතවිල්ල කොහොම එකක්ද? තරුණ වයසේ කෙනෙක් ඉති ස්ත්‍රියක් නම් පුරුෂයෙක් හෝ පුරුෂයෙක් නම් ස්ත්‍රියෙක් හෝ හිත වැඳිලා එයා තව හිතවිලි හිතනවා. මේ තැනැත්තිය එක්ක මම විවාහ කරගන්නවා. එක්කෝ මම මේ තැනැත්ත එක්ක විවාහ වෙනවා. පුළුවන් වුණොත් එහෙම කරගත්තොත් අපි තිරින් අනේ හැබැයි අවිවාහ සාධාරණ විදිහට කටයුතු කරන්නේ දැහැමින් සාමයේ මෙහෙම විවාහ ජීවිතයක් අපි ගත කරලා ඉතින් දෙමාපියන්ට සලකලා මෙහෙම කරගෙන ඉන්න මේ හොඳ කෙනෙක් නම් කොච්චර හොඳද මට මාත් හොඳයි එයාත් හොඳයි ඉතින් අන්ට කාරදරයක් නැතුව අපේ ජීවිතය ගත කරගෙන ඔහොම හිතවිල්ලක්ද යන්නේ. හැබැයි රාග හිතවිල්ලක් තමයි පව් නෙමෙයි සසර ගමනට හේතු වෙන රාග ලෝකයේ උපදින්න හේතු වෙන හිතවිල්ලක්. අන්න තෝරා ගන්න රාග හිතවිල්ලක්. නමුත් ඒක ලෝභ හිතවිල්ලක් උනේ නැහැ. ලෝභ හිතවිල්ලක් නම් කොහොමද හොයාගන්නේ? හරි ලස්සන තැනැත්තියක්. කවුරු එක යාළු වෙලා පොරොන් දීලා හිටියක් මට කමන්නේ. කොහොම හරි හිත යාළු කරගන්න ඕන. කොහොම හරි අරගෙන පයින්න ඕන. තව පැත්තකින් හිතුවා. මොනවද? වැරදි ආකල්පයෙන් දූෂ්‍ය විදිහට හිතුවා. හිත ලෝභයත් ඇසුරු කරා. රාගයේ බලවත් වෙනා ලෝභීත් නැගුණා. අන්න ලෝභීත් නැගුණා හිතවිල්ල පාප හිතවිල්ල. ඉතින් හිතපු හිතවිල්ල දෙපැත්තකින් දකින්න එකක් කාමාවචර හිතවිල්ල. යුක්තියෙන් සාධාරණත්වයෙන් ලෝක ධර්ම න්‍යායන්ට විරුද්ධ වෙන්නේ නැති වෙන විදිහට ඊට එකග වෙන විදිහට ඒ කාම ජීවිතයක් ගත කරන එහෙම හිතවිල්ලක් නම් ආවේ. ඒක ලෝකයේ අසාධාරණ හිතවිල්ලක් නොවන නිසා හැබැයි රාග හිතවිල්ලක් නිසා කාම ලෝකයටයි කාමාවචර හිතක් වුණා. ඒ හිතවිල්ල හැටි එහෙමයි. අයිතුකම් අසාධාරණකම් කරන විදිහෙන් නම් ඕක කළේ. හැබැයි මහයි කියෝකේ ඕකිය මහයි කියම තරහ වුණොත් ඕකේ අරගෙන පයින්නවා මහ කියලා හොඳ පාරම අකු ගන්න. ඔය ආදී හිතුවොත් එහෙම. එහෙමත් ආ ඉන්නවා දරුණු විදියට හිතුවිලි ගන්න. දුන්න නැත්නම් දෙනවා කියලා hinaවා. වසන් කරගෙන අරයියා. අසත්පුරුෂ හිතවිල්ලක් ගත්තා නම් පාප හිතවිල්ල. ලෝභය මුල් කරගෙන ද්වේෂය නැගුණා. ලෝභය උපනිසරේ වුණා. රාගය උපනිසරේ වෙලා ඒක ලෝභයට බහැලා ලෝභය උපනිසරේ වෙලා ද්වේෂසහගතව හිතවිල්ල නැගුණොත් දෝෂය හිතා. අන්න අපි කල්පනා කරලා බලන්න මට නැගෙන හිතවිලි මේවන් කොයි කොයි වට අයිතිද? ඉතින් මුලා ඔතන තියෙනවාමයි. මෝහේ නැත්තම් ওই හිතවිලි දෙකම නැගෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට මේ හිතවිලි මොන වර්ගයට අයිතිද කියලා බලන්න ඕනේ. එතන මට හිතෙනවා අනුරාධපුරේ ගිහිල්ලා එන්න බෞද්ධ පූජනීය ස්ථාන. ඉතින් ඒතර ඒ ස්ථාන වල මහරහතන් වහන්සේලාත් වැඩ හිටපු ස්ථාන, බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිදන් කරලා තියෙන ඒකාන්ත සැක නැති ස්ථාන, ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳලා මෙහෙම එන්න ඕනේ. ওই විදිහට සිටිවිලි මාලාවක් යනවනම් ඒවා ලෝභ නැහැ අලෝභයි, ද්වේෂ නැහැ අද්වේෂ අමෝහ සිටිවිලි. කින් අදහනවා ගුණ දන්නවා ඒ සිටිවිලි ගත්තා නම් ඒක දකිනවා පුණ්‍ය සිටිවිල්ලක් පහළ වුණා. සංඛාරයේ පුණ්‍ය සංඛාරයි. හැබැයි මොකද වෙන්නේ? අනේ ඉතින් එහෙම ජීවිතයක ඉඳ තිනා නම් කොච්චර හොඳද? ගෙවෙන්න තිනා නම් කෙලවර කරන කතාවක් නෑ. එහෙම හොඳ කෙනෙක් හැටියට මට ඉඳ ඇන්නම් කොච්චර හොඳ කෙනෙක්ගේ හිත හිටියනම් තව එහාට යන්න ඕනේ නිවන් දකින්න. හැබැයි හොඳ හිතවිලක් සුගතිය යන හිතවිල්ල. ඔය ඉඳ බලාපොරොත්තු තියනකම වලොත් එහෙම. ඔය සිතවිල්ල තියෙන ඉලාව. ඒකාන්තයෙන් දෙවියෙක් අතේලාව පැත්තක රුක් දෙවියෙක් හරි වෙලා සැරිසරන. චාතුර් මහරජිතය හෝ ඉන්හාතෝ දේවතාවියෙක් වෙයි, දෙවියෙක් දෙවඟලක් වෙයි. ඒ සිටිවිල්ල ස්වභාවය ඒකයි. හැබැයි පැවැත්ම ඉඳ තියෙනවා නම් කියන හැඟීමෙන් නම් ගත්තේ. ඉඳීම නම් පරමාර්ථය. අවිද්‍යා සත්‍ය පුඤ්ඤාපි සංකාර වෙලා තියෙනවා මිස. ඒක එතෙන්ටයි වැටුනේ. අවිද්‍යා සත්‍ය සංකාර කියන එක පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, ආනිඤ්ඤාපි සංකාර කියන මේ තුන්ට වැටෙනකොට පැවැත්මේ බලාපොරොත්තුවේ ඉන්න බලාපොරොත්තුව ප්‍රධාන කරගෙන නම් ඒ සිටිවිල්ල ලැබෙන හොඳ සිටිවිල්ලක් නමු. ඒකට කියනවා අවිද්‍යා ප්‍රත්‍යයෙන් නැගිච්චා. ඒතර මොකද මට මෙහෙම මං හිතන්නේ. අනේ මට මේ ජීවිතේ වැලක් නැහැ, මේ පැවැත්මේ වැලක් නැහැ, කවුරුණත් මොනවා කරන්නද? දෙවියෙක් වුණත්, බ්‍රාහ්මණයෙක් වුණත්, මිනිස්සෙක් වුණත් දුක් විඳලා වැටෙන එක කෙලවර කරන ජරා මරණ ශෝක පරිදේව දුක් දුමනස පායාස යන මුල් වෙන ඒවා මිස. එවන්දු ජාති වල කවදාවත් ජරාවක් නැති මරණයක් නැති ජාති කොහෙද තියෙන්නේ? මට එහෙම වැලක් නැහැ. හැබැයි එවන්දු ගුණ ඇති උත්තමයන් වහන්සේලා ඇතුළු කරනවා නම් ඒ ඇතුළු ඉන්න අයටත් ඊට අවශ්‍ය සාන්තිය පරිසරයේ කොච්චර වටිනවද එහෙම ගන්න ගමනේ කරගන්න. එහෙනම් මටත් ඔන්න මේ ලෝකේ අල්ලගෙන ලෝකේ වැඳෙන්න හැදෙන්නේ නෙමෙයි. එහෙම ඇතුළු කරගෙන මේ සාන්තිය ඉඳගෙන මේ ලෝක ධර්මතාවයේ අසාරත්වය දැකලා මේකෙන් මිදෙන්න හරියට මම මේ ඇතුළු කරන කාම ලෝකේ නැත්නම් මේ තියෙන මේ සාමාන්‍ය ඇතුළු කරන ලෝකේ ඇලීම් සහිතයි, ගැටීම් සහිතයි, මුලා සහිතයි බලවා. ඒක මහා දාහයක්. මට ඒකෙන් නිවිලා දැනසිලා ඉන්න පුළුවන් යම් කිසි ආකාරයෙන් ඕවගේ පැත්ත ගිහිලා පොඩ්ඩක් හරි දවහන්දියක් ඉඳලා ආවෝ අදහස එනවා නම් ඒක කවදාවත් කුසල මූල පත්‍ය සංකාරා නිසා කවිද්‍යා පත්‍ය සංකාරා නෙමෙයි. අන්න සංකාර වර්ග හොයාගන්න ක්‍රමී සසරේ පැවැත්මට හිත තියලා බැලුවොත් අවිද්‍යා පත්‍ය සංකාරා නිවන් ලැබීමට ආධාරයක් වෙන බව දැනගෙන ඊට අනුකූලව හිත තිබ්බොත් කුසල මූල පත්‍ය සංකාරා. එතන මේ සංකාරී මේ පරිත්‍යාගපාදීන් කෝපට අයිති කියලා මෙසේ විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. ඕක තමයි අත්‍යවශ්‍ය දේ. අපි තනියෙන් හිතන්න පුරුදු නැ බුදුරන් වහන්සේ දේශනා කරන්නේ ධර්ම දේශනාවකට ශ්‍රවන් දෙන්න අවස්ථාවක් නැත්නම් ආර්යයන්ගේ ක්‍රමය මොකද්ද? ආර්ය තෝසීන් භූත භාවයයි. තෝසීන් භූත භාවය කියනකොට හිතා ඉන්නේ මොකද්ද කියලා බලපුවාම සද්ද නැතුව හිරියට හරියන්නේ නැහැ. ඔන්නෝ හිත යන්න ඕනේ ඔහොම දහම් සිටිවිල්ලක් දිහැ. දහම් විමර්ශනයේක පරිත්‍යාගපාදයේ අනුකූලව මේ දහම් තෝරාගෙන මෙහෙම ඒ ධර්ම මාර්ගයක් අනුගමනය කරන මානසිකත්වයක් ගොඩනගාගෙන ඉන්න ඕනේ. ඒතරම් ටැක්සක් කිව්වොත් සද්දයක් වැනි අයින් කරන්න බැරි දෙයක් තියෙනවා. එහෙම සද්දයක් යන්තම් ඇහෙනවා මිස. ඒවත් අඩු වෙලා යනවා අර මාර්ගය අනුගමනය කරනකොට. ඉතින් ඒක වෙලා වෙන කතාවක් නෑ බෞද්ධ අතරේ. එකතු වෙලා ඉන්නේ ළඟ ස්වභාවය ඒකයි. ඒක තමයි ඒ කියන්නේ ප්‍රගුණතාවයේ ලැබුණාට පස්සේ ස්වභාවය. ප්‍රගුණතාවයේ ලැබෙනකම් කරන්න දෙයක් නෑ ඉතින්. ඔය කොච්චර හරි අර වෙන ඇති විච බර පුරුද්ද එනවා. කොහොම හරි අනිදි ගහලා අනිකත් අවුස්සගෙන එහාට වෙන්නේ මොකද සද්ද නැතු ඉන්නේ. අතර උඹලා රහව කෙල්ල කොහෙද ගියා කියන්නේ? ඊයේ පිට මට ආරංචියක් තිබුණා. ඒ උඹේ කොල්ලා ගියේ දැන් ඔබ දන්නේ නැහැ. ආරි ගිහින් කසි වුව ගහයි කියලා බං මටත් ආරංචිය. දැන් ඔය හිත ඇතුලේ පුපුර පුර එක එක කරලා මේ දැන් ඔය තේ මොහොතේ බැන ගන්නවා. හිත ඇතුලේ මොකද? ඒක මට විරුද්ධ මට හිතවන්නේ හැදුවා. ඒක කොල්ලාගේ තරම දන්නේ නැතිව. මම දන්නේ නැහැ කියලා හිතේ. හොඳ දෙකක් කතා කරනවා තව විහට කතා කරනවා. හිතවිලිත් මෙහෙම යනවා. මේ දන්නේම නැතුව දෝෂයේ හිතවිලි. දැන් මේ වගේ හිතවිලි යනවා දකින්න ලැබෙනවද? ගැටෙන හිතවිලි කවදාවත් යහපත් පැත්තට නෙමෙයි. මේ ලෝකේ සතර අපාගත පැත්තේ දෝෂයේ පැත්තලා මේ හිතවිලි ක්‍රියාත්මක වෙන්නේ. අනේ හිතවිලි වර්ගයේ තෝරා ගන්න ඕනේ විදිහට යනකොට. ඔය අපි ක්ෂණීකින් ගමන් කරන ගමන්. හිතවිලි විකෘති වෙලා ඒ මේ යත ගමන් කරන්නේ අධි වේගී. සසල පුරුද්ද යාම ක්‍රම රටාව නිසා මේ සිටිවිල්ල මොකෙන් ගොඩ නැගුණද? ලෝභයට පත්ුනේ, ද්වේෂයට පත්ුනේ එකක් බව නිගමන්නේ කොතනින්ද? කුමන එකක් මුල් කරගෙන මේ කාවේ? විමර්ශනේ නොකරනවා නම් ඕවා තේරෙන්නේ නැහැ. නිතර නිතර දහම් විමර්ශනේ අර ආර්ය තුරුත් නිම්බුත භාවයෙන් නිතර හිතන්න පටන් ගත්තෝ. ඕවා වැටහෙනම ළඟන්නවා. වැටහෙනකොටම සිටිවිල්ලක් හිතන්න මතුවලා එනකොටම දකින්නවා සිටි සිතන්න සුදුසු එකක්. නුසුදුසු එකක් මැදේ මේක. දැන් මොකද කරන්නේ? හිත හිත ඉන්නවා. මට රස විඳින්නවත් ආස්වාද විඳින්නවත් නෙමෙයි. හරි වැඩි. අපේ ගෙදර කක්කෝස් තියා තිබුණා ඒක බිරිලා. ඒ යන්නේ එකක් නැහැ. වෙන දිහාට යන්නත් නැහැ. මොකද කරන්නේ? දැන් කොහොම හරි කීයක් හරි ඉපදලා කක්කෝස් 100ක් හදාගෙන ඒකත් හිතේවි. හැබැයි පව් වලටයි තිත් නැහැ. පින් වලටයි තිත් නැහැ. නොකර බැරි දෙයක්. අනිහම සිතිවිලිත් එනවා. දැන් ඒවා හිතන්න වෙනවා. අවස්ථාව පරි. අන්නේ දකින්න ඕනේ ප්‍රනීත හීන මධ්‍යම කියන කොටස් තුනක් තියෙනවා. සිටිවිල්ලක් තියෙනවා ඒ ආකාරයෙන්. ඒ සිටිවිලි වර්ග තෝරා ගන්න ඕනේ. හීන මධ්‍යම ප්‍රනීත සිටිවිලි මොනවද? නිවන් දැකීමට හෝ ඒ මගට හේතුකාරකෙන යම්තරමත් සිටිවිලි තියෙන නම් ඒවා ප්‍රනීතයි. ඒ වගේ වැතිකිලියක් හදාගන්න එකක් නැතුව ප්‍රඥාවක් වෙලා ඒ ගැන හිතවිලිය මධ්‍යමයි. ඒවත් අවශ්‍යයි. හැබැයි දූෂ්‍ය මානසිකත්වයෙන් යුතුව ලෝභ දේශ මොහෙන් හිතව එකක් තියෙනවා නම් ඒවා හීනයි. අන්න හීන දහම් හීන හැටියට, මධ්‍යම දහම් මධ්‍යම හැටියට, ප්‍රනීත දහම් ප්‍රනීත හැටියට කාගින්වත් අහන්න නැතුව තමන්ට තෝරා ගන්න හැකියාව මෙහෙම දහම් විමර්ශනය කරනකොට ලැබෙනවා. ඕකට කියනවා ධම්ම විචේ සම්බොජ්ජංගේ. ඒ විලාට ඉන්නේ සතියෙන්. එයා සතියේ සති සම්බොජ්ජංගේ වැඩෙනවා. ওই ධර්මයේ ගැන ওই විදිහට වෙන් කරලා ගන්න හුරු වෙලා ඒ ගැන වෙණී කරනකොට වෙන් කර කර බලනකොට ඒ වෙනස දකින්නකොට ධම්ම විචේ සම්බොජ්ජංගේ වැඩෙනවා. එතකොට දකින්න දැන් මම අනාත නැහෙනේ. තවත් මට අහන්න ඇත්ත නැත්ත හොයාගන්න ගුරුවරයෙන් පස්සේ යන්න දෙයක් නැහැ. වර දැන් තීරණව ධර්මානුකූලව හොයාගන්න. මේ පරිත්‍යාගම්පන්නව මේ ආකාරයෙන් නරකින් නරක පැත්ත වැදලා නරක જાතියක් ගොඩනැගෙන හැටි මට වැටහෙනවා. මධ්‍යම දහමක් ඇසුරු කරනකොට ඒක එහෙම ගමනකට හේතු වෙන්නේ නැහැ. මේ ජීවිතය අවසානකම් ජීවිතේ එකවන් යමක් කළ විටද ඒකට අයිති සිටිවිලි කොටස බව වැටහෙනවා. ඒක මට අයින් කරන්න දෙයක් නැහැ. අවසදී අවසදී රට කරගන්න හිතවිලි වල ප්‍රශ්නයක් නැහැ. ඒකේ මට මතු අනාගතයේ මහ වදියක් ඇති කරන සිටිවිලි බලම් බලවගොඩ නැගුන්නේ නැහැ. සසර උපතක් හට ගන්න එකක් ඒකේ නැහැ. හැබැයි ඇලීමට ගැලීමට මුලාවට අහු වෙන්නා වූ ජාතිය සිටිවිලි හැම ආවනම් ඔන්නෝක වයහනකයි. ඒක නම් කොහොමවත් ඉල දෙන්න හොඳ නැහැ. ඒ පැත්තට ගිය සසර ගමන්ට හේතු වෙනවා. සතර අපායට හේතු වෙනවා ලෝභ දේශ මොහොන. මෙන්න මේ ආකාරයෙන් තේරුම් අරගන්නකොට දකින්න පටිච්ච සම්පදායෙන් මග්ග අමග්ග ඥාන දසන විසුද්ධියට මග පෑදෙන හැටි. ඔබ ඒ විමර්ශනය කරනකොට විසුද්ධිය අතරින් යනවා. මග්ගාමග්ග ඥාන දසන විසුද්ධියට. ඒ පැත්තෙන් එහෙම වැඩෙනවා. බෝධංග ධර්ම අතරින් යනවා. අසත්‍යයි සත්‍යයි වෙන් කරලා මග නොමග දැනගන්නකොට විහාර චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. මම දැන් අතරමං නැහැ. කවුරුවත් නොකිව්වත් මම දන්නවා දැන් යා යුතු නියම මග හොයාගන්න ක්‍රමී. ඒ චිත්ත ප්‍රසාදයක් ඇතිලා ප්‍රීති සම්පෝඥාංගයේ වැඩෙන්න පටන් ගන්නවා. එතකොට දකින්න ප්‍රමාදිනොත් මහා බාධකයි. අප්‍රමාදව මේවක අනුගමනය කරලා ඉක්මන් කරන්න ඕනේ කියලා අදහස දෙනකොට විරිය සම්බොජ්ජංගේ වැඩෙනවා. අන්න බොජ්ජංග වැඩෙන හැටි. සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, ඒ වගේම මේ ප්‍රීති සම්බොජ්ජංගේ හරි සැහැල්ලුවක් දැනෙනවා. කොටි යනකොට පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙනවා. ඒ අප්‍රමාද වෙන වීර්ය උත්සාහෙට නැగిලා එනවා. විරිය සම්බොජ්ජංගේ වැඩෙනවා. එතකොට චිත්ත සමාධිය ඇවිදලා හිටන් ධර්මයේ ඇසුරු කරන ප්‍රියභාවයෙන් ඇසුරු කරනකොට ඒ දහම් සිතිවිල්ල යනකොට ලස්සනට සමාධියෙන් ඒ සිතිවිල්ල යන්න පුළුවන්. සමාධිය කියන්නේ හිතන්න තෝ ඉන්න එක නෙවෙයි. අවධානය යොමු කරන්න පුළුවන් අවශ්‍ය පැත්තට. එතනින් විසිරලා ඉවතර යන්නේ නැති එකයි සමාධිය කියන්නේ. අද සමාධිය කියලා ඉන්නේ ගල් ගෙඩිය තිබ්බා වගේ නිශ්චල විදිය සමාධිය කියලා හිතා ගන්නවා, වරද්දා ගන්නවා. බුදුරන් වහන්සේ සමාධිය කිව්වේ ඔකට නෙවෙයි. ආර්ය සෝස්නීම් වූත භාවයෙන් ඉන්නකොට ද්විතීයි ධානී කියලා එකක් තියෙනවා. අන්නේ එතෙන්ටපත් වෙලා යන ආකාරයක් වෙන්නේ. සිතිවිලි යාත්‍ර කළා ඉන්නේ නෙමෙයි සමාධිය කියන්නේ. යහපත් පැත්තට නැඹුරු කරගුවාම එතනින් ආශ්‍රයයක් අයහපත් පැතර මනස විකෘති විසිරලා යන්නේ නැත්නම් ඒකයි සමාධියේ ලක්ෂණය. ඒ අනුව තමයි සමාධිය නැగిලා ඉන්නේ. ආර්ය සමාධිය හැටි එහෙමයි. ඒකට කියනවා සමාධි සම්බෝධ්‍යංගේ. එතෙන්ට කියන්න පස්සෙ යම් ඇලෙන බැඳෙන යම් කිසි ලෝක ස්වභාවයක් තිබුණා නම් ගැටෙන ලෝක ස්වභාවයක් තිබුණා නම් ඇලෙන්න වටිනාදියක් ලෝකෙ හොයින්න ගැටෙන්න තරම් වටිනාදියක් ගැටෙන්න තරම් වැටි වැටි රඟින්න තරම් වටිනාදියක් ලෝකෙ හොයින්නවත් ඔය අදහස අහක් වෙන්න ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති අවස්ථාවක් එනවා. ඇලියා නිවන්ට හිත පිහිටලා හිටන් බොහොම සාන්තව හිටින අවස්ථාවක් එනවා සිත. නිවන්ට අනුකූල දේමයි හිතන්නේ. ඒ නොහිතයි නේ රාග නිවන්ට පිහිටලා ඉන්නවා. ඉතල කියන සමාධි සම්බෝධ්‍යංගය ආවා. නැන්නා සම්මා සමාධිය පහළ වුණා. මාර්ගාංගයට එක පැත්තකින් වැඩෙනවා. සත්බෝධ්‍යංගය එක පැත්තකින් වෙලා උපේක්ෂාවටපත් වෙනවා. ওই සමාධිය එනකොට ওই සමාධිය උපරිමයට යන්න යන්න නිවන ආරම්භුලා එනකොට උපේක්ෂාව පිහිටිනවා. උපේක්ෂා සම්බෝධ්‍යංගයට සත්බෝධ්‍යංගයත් වැඩෙනවා. ওই ක්‍රම රටාව. ඉතින් මෙන්න මේ ක්‍රමයට අපි ඒ ආර්ය මාර්ගය අනුගමනය කරන වැඩෙන ක්‍රම වේදයි ඔය කිව්වේ. ওই ක්‍රමයේ දැනගන්න ඕන මේ සිටිවිල පහළ වුණාම මේ සිටිවිල තුළ පටිච්චසම පන්නව තෝරා ගන්න හැටි. ඉතින් ද්වේෂ සහගත නම් සිටිවිල්ල. ඒ ද්වේෂ සහගත සිටිවිල්ලෙන් හටගත්තේ ද්වේෂ සංකාර. එහෙනම් මොකක් නිසාද? විද්‍යාවෙන් නම් ද්වේෂය හටගන්නේ නැහැ. අවිද්‍යාව තිබෙච්ච නිසා අවිද්‍යාවට අරමුණු වෙලා අවිද්‍යාව ගනුව ගොඩනැගිලා මේ ද්වේෂ සංකාර හටගත්තේ. සංකාර ද්වේෂ නම් විඥානයේ වෙන එකක් වෙන්නේ නැහැ. සංකාර පුණ්‍ය වේද විඥාන පුණ්‍ය වේ. සංකාර අපුණ්‍ය වේද විඥාන අපුණ්‍ය වේ. සංඛාර ආනින්ජාවි වේද විඥාන ආනින්ජාවි සංඛාරය අංශේද විඥානයේසේ න්‍යාය ධර්මයි. දැන් එනම් ද්වේෂ සහගතන සංඛාර සංඛාරපත්‍යා විඥානං කියලා ආවේ ද්වේෂ විඥානය. අන්න වෙන් කරගන්නවා. සංඛාර ලෝභ සහගතන විඥානේ ලෝභ සහගතයි. අන්න විඥාන අවිද්‍යාවෙන් හටගත්ත විඥානේ හැටි. දැන් අපි දකින්න ඕනේ ක්‍රමවේදී. එතන මේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප හට ගන්නවා කියන්නේ මොකද්ද? හිත හැර ගහුණා නම් අපි අරමුණු කරපු දියක් පස්සේ හිතලා ඒ જાතියෙන් හදාගත්තා නම් ඒ ගති ලක්ෂණයට. ඒ හිත පහළ වෙනකොටම ඒකට අවශ්‍ය කරන ආම්පාන තමයි ඒ හිතේ වැහගන්නේ. ඒවැ හැඩරුව. ඒවා තියෙන තැන. ඒවා පිළිබඳ තොරතුරු. ඕවා තමයි හිතේ වහින නාම රූප. විඥාන ප්‍රත්‍ය නාම රූපං ක්‍රම දෙකක්. එකක් තමයි පරිසන්දි විඥානය නිසා ගැවේ හැටගන්න කය නැමැති හිත ගත හිත දෙකට හේතුවෙන් නාම රූපේ විපාක හිත සහ ඊට අනුකූල ගත ඒ විඥාන පත්‍යා නාම රූපං එක පරිත්‍ථාම උපාද ක්‍රමයක්. ඒක මෙලකට පරිලිවොත් එහෙම මේ ප්‍රවෘත්ති පරිත්‍ථාම උපාදී අරක පරිසන්දි කියන දෙන පරිත්‍ථාම උපාදී ওই දෙක වලක්කා ගත්තොත් එහෙම මහා සාගරය කියන පරිත්‍ථාම උපාදී තෝරා ගන්න ලැබරිලා පටලවා ගන්න නිසා ඒක මෙතන පටලවන්නේ එපා. තේරුම් ගන්න මොකද විඥාන පත්‍යා නාම රූපං කියන්නේ විඥානයේ පරිසන්දිනා පටිසන්ධියට ගත විඥානේ නම් ඒකේ නාම රූප කියන්නේ ඒකේ අනුව හැදිච්ච කායයි අනු විපාක ජීතයි. ওই දෙක තමයි ඒකේ නාම රූප. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ ජීවත් වෙලා ඉන්න කාලේ අපි මේ ජීවත් වෙලා ඉන්න ප්‍රවෘත්ති පරිත්‍යාම උපාදී හැටි. අනිත් එක තමයි බැහැගන්න නාම රූප තියෙන්නේ. විඥානේ නාම රූපේ වැසගන්නේ කිව්වේ ඒකට. අනිත් විඥානේ නාම රූපේ බැහැගත්තාම මොකද වෙන්නේ? ඒ විඥානේ ද්වේෂ සහගත නම් මොනවද වහින්නේ? ආව තමන්ගේ හතුරු ගැන මානසිකත්වයේ කෝචර් කරලා එනවා හැලරුව එනවා කරමු කියපුවා ගැන අදහස් වෙලා ඒවැ ස්වභාවයෙන් ලාංඡන මෙයි මෙයි පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඌයන් පලි ගන්න හැටි කරන හැටි යාදී වන්නාව ගන්න අදහසක් ඇවිදilla. ඊ අදහසට අනුකූලව ඊට අනුකූලව වන්නා උදී අයිනව කල ගිහියේ. මේ ගිහිය තියෙන දෙයක්මට අයින් හදා ගන්න ඕනේ කම්මලට ගිහිලා හොරෙන් හදා ගන්න ඕනේ එකත් පොලිසියට වහු වෙන්න තියෙන්නේ එකක් හදලා ගිනහලා හංගලා හරි තියා ගන්න ඕනේ. ගිහිය ආකාරي හැදෙන ආකාරي එහෙම නැත්නම් තව අතේ සල්ලි හැම දිනා පිස්තෝලය ගෙනහලා තියා ගන්න ඕනේ. ආයි යපත් නැවෙන්නේ නැහැ. හොඳ වතුර ටිකක් ගෙනහ හොඳ හංගලා තියා ගන්න එක කොහේ හරි. ඉතින් හංගගෙන දැනත් පේනවා මනසට. පිස්තෝලය ආකාරයත් පේනවා. දාන වතුරොන් එකේ හැටිත් පේනවා. ඕක අරගෙන ගිහලා ඉතින් කවුරු හරි ගහන්න ආවොත් එයා බැලලා හොරෙන් ගිහලා වෙඩි තියලා බැලලා දුවන හැටි ඒකත් ඉතේම ඇවිල්ලා පේනවා. මොනවද? විඥානී වැහැගත ගති ලක්ෂණෙන් හැටගත්ත නම් ඊට අනුකූල නාම රූප වහිනවා කියන්නේ ඒකයි විඥානපත් යා නාම රූපං කියන්නේ. ඒ විඥාන ප්‍රත්‍යයෙන් ප්‍රවෘත්ති නාම රූප හැදෙන හැටි. ඒ නාම රූප වැහැගත්තාම ශරීරියත් ඊට අනුකූලයි. ඒ හිතවිල්ල එනකොටත් ආයතන හැදෙනවා සලායතන. අර හාවුදුරන්ට වඩාපතින් ගැවිවෙත් නාම රූප වචන සලායතන හැදිච්ච හැටි. හිතවිල්ල ආවා හිතවිල්ල නාම රූප විඥානේ වැහැගත්තා. වැහැගත්තාට පස්සේ කෝටුවෙන් ගහනවා කියලා අදහස එනකොට කයත් ක්‍රියාත්මක වුණාම හොසවි. අන්න නාම රූප හැදෙනකොට සලආයතන හැදෙන හැටි. නාම රූපත්‍ය සලආයතන. හිතවිල්ලත් ඔකල බලපාන හැටි. ඉතින් සමහර වෙලාවට වෙලක් ආයේ පුපුර පුපුර ඉන්නවා. හලියනවා, පූලනවා, දත් මිදි කනවා තනියි. මොකක් වෙලාද? ඔය තනියෙන් හිතේ හිතාගෙන හිතවිලි පරිච්ඡ සංවාදයක් නැහැ. සලආයතන පහල වෙලා ඒකට අනුකූල හැදිලා මොන දිහා බලනකොට අප ටිකක් දැම්ම පුපුරනවා කියනවා. මොකද හුම් වගේ ඉන්න රවාගෙන අර දෝෂය මානසිකත්වයේ හදාගෙන තනියෙන් හිත හිතා ඉන්නවා දෝෂය වෙනවා. දැන් නාම රූපත්‍ය සලආයතන සිද්ධිය මේ ප්‍රවෘත්ති විපරිච්ඡ සංවාදයෙන් සිද්ධ වෙච්ච හැටි. සලආයතන පත්‍ය පස්ස ඔහු දැන් ඒ ස්පර්ශය ලබන් ද්වේෂ සහගත මානසිකත්වෙම ස්පර්ශ කරන්නේ. පස්සපත්‍ය වේදනා උටේ වේදනාව 10 මානසික වශයෙන් දෝමනස්සේ නැගෙනවා. කායික වශයෙන් දුක් නැගෙනවා ඊට අනුකූලව. ගතලනෝ හිත හැදිලා හිතලනෝ ගත හැදිලා මේ දෙකත් හැදෙනවා. හැදි හැදි විඥාන පත්‍ය නාම රූපා නාම රූපත්‍ය විඥාන කියලා මේ සිද්ධාන්තයක උදේට ක්‍රියාත්මක වෙනවා. මේ පරිච්ඡේදවල ක්‍රියාවලින් මොහොතක් ගන්න ක්‍රියාත්මක වෙන හැටි. අන්නේ හැම වැදුනට පස්සේ දත්මිති කකා හූල්ල හූල්ල හලිය හලිය ඉන්නවා. කායත් 10යි හිතත් 10යි. දැන් මේක තමයි ඔහු ලබන වේදනාව. ඉතින් ගැටෙන අදහස් නම් ආවේ. ඔහුට හැමිලේ මොකද වෙන්නේ? ඇලෙන බැඳින මානසිකත්වයක් නැහැ. ඒ වගේම කඩාගෙන බිඳගෙන යනවා මානසිකත්වයේ දූෂිතතාවය කරා. වේදනාපත්‍ය පටිගා තණ්හා ඇලෙන එක නෙමෙයි ආවේ. වේදනාවට පරිත්‍යාපාද ලැබෙන්නේ ද්වේෂයෙන් හටගත්තේ ද්වේෂසහගත අදහසින් හටගත්ත පරිත්‍යාපාදී වේදනාපත්‍ය තණ්හා නෙවෙයි ඉන්නේ වේදනාපත්‍ය පටිගා. පටිගේ නැගිනවා. ගැටෙන එකමයි නැගිලා ඉන්නේ. තණ්හාපත්‍ය උපාදාන කියලා නෙමෙයි කියේ දෙන්නේ. පටිගපත්‍ය අදිමොක්කෝ. ඒකමයි මුදුන්පත් වෙලා ඉන්නේ. තරහමයි මුදුන්පත් වෙන්නේ. අදිමොක්කපත්‍ය බව තරහ බවට පත් වෙලා විරෝධී භවපත්‍ය ජාති. ඔහු ලබලා තියෙන්නේ කර්ම භව නිසා හටගත කර්ම ජාති කීප වෙලා විරෝධී දූෂ්‍ය පුද්ගලෙයි. මානසික අතේ දූෂ්‍යයි. ඕක බලවත් වුණොත් එහෙම ඕක තමයි කර්ම භවයේ මතු උප්පති භවයට හේතු වෙන්නේ. ඒ වීයේ පිළිලා තිබිලා මතු උප්පතියට හේතු වෙලා ඊළඟ උප්පති භවයට ඕක ගියාම අන්න භවයේ පුනර්භවය හදනවා. ඊට අනුකූල භවයක් යලි නිපදවන අර හිතවිල්ල අරමුණු කරලා කර්ම කර්මණ විදි ගතින් නිදි වශයෙන් ආපුහම විපාක හිතක් පහළ වෙලා විපාකව කම්ම සම්භව කියලා නැවත වාරයක් පුනර්භවයක් නිපදවන අවසාන මොහොතේ කොයි විලේ හරි අන්නේ පුනර්භවය තමයි භවපත්‍ය ජාති කියලා ඊළඟ පටිසන්ධි හිතේට හේතු වෙන්නේ. අනේ පුනර්භවය නිසා හටගත් යම් සංඛාරයක් ඇද්ද සංඛාරපත්‍ය විඥාන කියලා අර පටිසන්ධිය කියන දෙන චිත්ත වීති ආයි හට ගන්න පටිසන්ධි අන්න මේ ඒක තමයි ඒක හටගන්නේ පරිත්‍යාග උපාදී පරිසන්දිය හටගන්නේ අන්නේක සංඛාර අවිද්‍යාව මොකද්ද ඔතෙන්ට ආය අවසාන මොහොත වෙනුන මරණාසන්න මොහොත වෙනකොට අර කර්ම කර්ම නිමිති ගති නිමිති වශයෙන් ඔය තමන් පුරුදු කරගත් එක ඊට අනුකූල රූපාකාරයෙන් එදිලා එනකොට අවිද්‍යාව දුරු කරලා තිබුණේ නැත්නම් ඔහු නිත්‍ය සුඛ අත්ත වශයෙන් තමන් ගත්ත අරමුණේ පිහිටලා ඒ මොහොතේම අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා නව සංඛාරිය ගොඩනගන අර ආපු විපාක දර්ශනීයට අනුව අන්නගෙන මොකද ඉන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා පටිසන්ධිය ඇති කරන පරිත්‍යාගවාදී මුල පටන් ගන්නවා ඉතින්. සංඛාර පත්‍ය විඥානං කියලා පටිසන්ධි විඥානයේ හේතු පරිකේ සංඛාරයෙන් ගොඩනගිනවා. විඥාන පත්‍ය නාම රූපං කියලා ඊ හටගත විඥානයේ ඊට අනුකූල වන්නා වූ කයින්තරව හටගන්නේ. ඒක සූක්ෂම කයක් එක්ක හටගන්නේ රූපේන්තරව වේදනාවෙන්තරව සංඥාවෙන්තරව සංඛාරයෙන්තරව විඥානියක ගමනක් හෝ හිතීමක් හෝ යාමක් හෝ වැඩීමක් හෝ නොකියමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් විඥානීය මෞකසට ඇතුල් වෙන්නේ තනියෙන් නෙමෙයි. මෞකසට යන්නේ උන් ඔය සූක්ෂම රූපයක් එක්ක සම්බන්ධ වෙලා කර්මජ රූපයක් එක්ක. මෙන්න මේක දිනා ගන්ධබ්බා වාක්කාන්තියෝ තිය ගන්ධබ්බේ අවකාන්තියට යනවා කියන. එතන මොකද ඉන්නේ? අන්නේ විඥානපත්ති නාම රූප වෙනවා. කොහොමද? කොම විඥානයක් මෞකසට ඇතුල් වෙන්නේ නැත්නම් ආනන්ද මෞකස තුල නාම රූපයක් හට ගන්නවද? බුදුරජාණන් වහන්සේ අන්නේ පෙන්නවා පටිසන්ධිය ඇති කරන පටිච්චසමුපාදී නාම රූප මොනවාද කියලා එතන. ඒ නාම රූප කිව්වේ මව් ගැබක් ඇතුලේ කලල රූපයක වටාගෙන විපාක චිත්තයේ පහළ වීමට හේතුකාරක වන වතු රූප සහිතව. ඒ නාම පද්ධතිය හට ගැනීමට හේතු වෙන රූප පුඤ්ජය හට ගන්නවාද? බල ඇතුලේ. ඒ කුමරෙකුගේ කුමරියකගේ විඥානය එතනින් පිට වෙලා ගියාන. බල ඇතුලේ නාම රූපේ වැඩෙනවාද? අන්න එතන නාම රූපේ කිව්වේ සිටිවිලියට නෙමෙයි. හිතේ හට ගන්න රූපාකාරයෙන් නෙවෙයි භෞතික ලෝකයේ කය ගොඩ නැගින්නා වූ විපාක සිත්තිය සහ ඒ සිත්ට හේතුකාරක වන්නා වූ හටගත ගත අන්නේ තායික නාම රූප කි.
ඊට පස්සේ යහන මේ නාම රූපයේ ගැඹේ හටගත්තොත් ඒකේ හටගන්න ක්‍රමයක් තියෙනවා. අවින් බල ඇතුළේ අවිනිබ්බතිය සිද්ධ වෙනවාද කියලා අහන අවුත් ගන්නවා. එහෙනම් ඔක්කාන්ති අවිනිබ්බතිය කොහෙද හැදෙන්නේ? ඔය කිනකෙන කිව්ව වදන එකක් නෙවෙයි කීක අදහමින් පෙන්නේ. අන්න ගන්ධබ්බා අවක්කාන්ති හොන් තියලා බලට ඔක්කාන්ති වෙනවා නම් බලේ පටිසන්ධි වෙන්නේ නැහැ කවුරුවා. පටිසන්ධි වෙන්නේ මැරෙන්නේ තැන. අපි හිතා ඉන්නේ මැරෙන්නේ තැන නේ බලේ පටිසන්ධි කියලා. එහෙම එකක් ගර්මී නෑ. හදාගත්ත බන ඔල මිසක්. පස්සේ හදාගත්ත වරද්දලා ගත්ත අටුවා වලට මෙහා පැත්තේ තිබිච්ච ඒවා තමයි බඩේ පටිසන්ධි කියන වචනේ අරන් ඉන්නේ. කොතරකවත් ධර්මයේ පෙන්නලා නැහැ. අභිධර්මයේවත් සූත්‍ර පිටකේකවත් බඩේ ඔක්කාන්ති වෙනවා මිසක් බඩේ පටිසන්ධි වෙනවා කියලා වචනේ. අන්න ඔක්කාන්ති වශයෙන් බඩට ගියාට පස්සේ අවිනිබ්බති සිද්ධෙන්නේ බල ඇතුලේ. අභ්‍යන්තර නිර්මාණි. ශාරීරික නිර්මාණි, මස්ලිකයි නිර්මාණි සිද්ධෙන්නේ අවිනිබ්බති වෙනවා. ඒක සකස් වුණාට පස්සේ මස්ලියේ කයකින් රූපස්කන්ධයකින් ඇස් දෙක මස්ලියේ සහිත ඇස් මස්ලියේ සහිතයෙන් හටගත් කන් දෙක නාසයේ ආදී මේ ඉන්ද්‍රිය ටික ඔක්කොම හටගෙන ස්කන්ධේ රූපස්කන්ධය හට ගන්නවා. ඒකට අනුකූලව කයට දැනෙන වේදනා ස්කන්ධය සකස් වෙලා එනවා. ඒ හවඤ්ඤා සංකාර ආදී වල නම් මේ විඥාන කිරිය සකස් වෙලා පංචස්කන්ධය සකස් වෙනවා නැවතත්. ස්කන්ධ පහකින් ඉතින් සත්‍ය සකස් වෙලා එනවා. ඉතින් කණ්ඩානම් පාතු භාව කියවා ඕකට. ඊට පස්සේ හැට කන දිව නාසය ශරීරය ඔක්කොම හැදිලා තියෙන නිසා බිහි වුණාට පස්සේ ඔකදී බිහි වෙන මොහොතේ පටන් ගන්න රූප ශබ්ද ගන්ධ රසී පස්සේ ඒවට ඇදිලා ආයතන වලටපත් වෙනවා. ආයතන ප්‍රතිලාභේ නැවත ලබනවා. ඉස්සෙල්ලා තිබිච්ච ආයතන දැන් වැඩිලා ගියාට පස්සේ නැවතත් ආයතන ප්‍රතිලාභයක් ලබාගෙන ලෝකෙට බිහි වුණා. අයං උච්චති වික්‍රේ ජාතික ජාතිය හටගන්නේ මෙන්න මෙහෙමයි කියලා වෙන්නම කාරණේ දිනා කාරණා හයක්. ජාති සංජාති ඔක්කාන්ති අවිනිබ්බන්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් ප්‍රතිලාභෝ අයං උච්චති වික්‍රේ ජාති කියලා. ඉතින් මේක තෝරා ගන්න බැහැ. හරි සියුම් දැන් නමුත් අද ලක්ෂණය පැහැදිලි ක්‍රම රටාව කරේ ඔක්කොම විග්‍රහ වෙලා තියෙනවා. ඉතින් මේ තමයි පෙර භවයේක පරිත්‍යාගම්පන්නව කටයුතු කළොත් මේ භවයේ අධ්‍යාවත් තුළ හට ගන්න ක්‍රමී. එහෙනම් පෙර භවයේදී ඊට ඉස්සෙල්ලා භවයේ තිබුණ විපාකස්කන්ධ වශයෙන් පරිසං ආර විපාක විඥානයයි. ඒ විඥානයේ හේතුකාරක වන්නා ගොඩනැගිච්ච නාම රූපය. ඒකෙන් හටගත් සලආයතනය. ඒ හරායතෙන් සහ ලබන්නා විපාක ස්පර්ශය. ඒ විපාක ස්පර්ශෙන් සහ ගොඩනැගින්නා විපාක වේදනාවත් කිරියා විපාකස්කන්ධයක් වශයෙන් උරුම කරගත්තා. ඒ උරුම කරගත්ත එකේ ඉඳලා කොහොම හිතන්න කියන්න කරන්න පටන් ගත්ත වැඩ පිළිවෙල නිසා එහෙදි නිපදවා ගත්ත හේතු පහක් මතුවට මේන්න නම් මේ කය හටගන්න. ඒ හේතු පහ මොනවාද? අවිද්‍යාව සංඛාර දෙක අවිද්‍යාව තිබිච්ච නිසා දුරු කරගෙන තිබිච්ච නැති නිසා හිතෙන් කයෙන් වචනින් අර ඉදිරි සංඛාර ගොඩ ගහගෙන ඒකෙන් හටගත්තා වූ අවිද්‍යා සංකාර නිසා පටිසන්ධිය ලැබු විඥානයක් හදාගෙන ඒකෙන් නාම රූප පද්ධති කියලා කයක් ගතක් සහ විභාග හිතක් හටාගෙන ඒකෙන් ආයතන හයක් හටගත්තා සලආයතන කියා ඒකෙන් ස්පර්ශ කියලා විවේදනා කියලා ওই ටික හටගත්තා. දැන් හටගත්තේ මොනවාද? විපාක වශයෙන් අවිද්‍යා සංකාර නිසා තණ්හා උපාදාන භව කියලා අතීතයේ හේතු පහක් හටගත්තා. අර විපාක ස්කන්ධයේ සම්බන්ධ වෙලා ඒ හේතු පහ නිසා විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියලා මේ භවයේ දිනකොට විපාකස්කන්ධ පහ කටගත්තා. දැන් මේ විපාකස්කන්ධ පහ ආධාර කරගෙන ආයිසරයක් මොකද කරන්නේ? ওই ලෝක අසුරු කරන්න ගිහිල්ලා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියලා හිටන් කාරණා පහක් මෙහෙදි නිස්පාදිනේ කළොත් මේ විපාකස්කන්ධයේ අවසානයේදී මතු විපාකස්කන්ධයේ හේතු වෙන්නා වූ හේතු පහ නිස්පාදිනේ කරගෙන ඉවරයි. ඒ හේතු පහ මොනවද? අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව. ඒ භවයේ මොහොත අන්තිම වෙනකලත් අවිද්‍යාව දුරු කරලා නැති නිසා භවයෙන් පුනර්භවයක් නැගෙනවා. කර්ම කර්ම නිමිති ගති නිමිති මතු කරලා හිතා විපාකස්කන්ධයක් ඒ මරණ මොහොත ගෙනද්දී ඊට අනුකූල වන්නා වූ අවිද්‍යා සංකාර එතන නිපදවලා විඥාන නාම රූප සලආයතන අන්න පටන් ගන්න තණ්හා උපාදාන භව නිකුත් කරනවා. එතන අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව අවසාන මොහොතේ ඒ නිකුත් කරන මොකද වෙන්නේ? භවපත්‍යා ජාති කියයි නම් පටිසන්ධියේ ජාතියක් ලබා දෙන ක්‍රියාවලිය ඊට පස්සේ අට ගන්නවා විඥානියත් එක්ක විපාක විඥාන. විඥාන නාම රූප හරහා යතන ස්පර්ශ වේදනා කියලා අර අතීත හේතු පහෙන් වර්තමානයේ මේ භවින ඵල පහක් හදලා දුන්නා. ඒක තමයි මේ කය හිත මේ දැනෙන්නේ. ඒකට ඒ හදපේකට අරමුණක් එනකොට දැනෙනවා. විපාක හිත් පහළ වෙන්න හේතු වෙනවා. හේතුකාරකයේ හදලා දෙනවා කර්ම වාසී කර්ම විපාකී. ඒක මැරෙනකන් තියෙනවා මේ භවෙ. ඕකෙන් නතර කරගෙන ඉන්නවා රහතන් වහන්සේ. රහතන් වහන්සේට අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව නැහැ. අවිද්‍යාව දුරු කරගුවාම සංඛාරات ඒක දුරු වුණා. තණ්හා උපාදාන භවත් දුරු වුණා. එදා උන්වහන්සේට විපාකස්කන්ධේ පෙරවවීති විචින් හටගත් විපාකස්කන්ධයේ වශයෙන් විඥානාව රූප සලආයතන ස්පර්ශ වේදනා තියෙනවා කිතුනවා පානක. ඒ ටික විපාක කොටස. ඉතින් ওই විපාක කොටසේ මතු ගෙනියන්න බෑ, වත් වෙනකට යවන්න බෑ. අන්න ඒක තමයි දැනෙනේවයි. මනෝ සංඛාරික දැනෙන හරියක් ආවේ ඔන්න ඕකට. ඒ ටික වෙනයි. ඒ විපාක වශයෙන් ආපු හරියේ මතු භවීත ගෙනියන්නේ නෑ. ඒක කිතුනවා පානක යනවා ගිහිලා කෙලවර වෙනවා. ඉතින් ඕක තමයි අරූපී සංඥාමි ආත්මේ පිරිනුවම් පානවා කියේ තොන්න ඔය ටික. අවසානයේදී රාතන් වහන්සේගේ ත්‍රිවිධ හරි. අර ගඹුරු දහමක් වෙයි විග්‍රහ වෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම හරි ගඹුරු මේක කොච්චර කිව්වත් හරි අමාරුයි තෝරාගන්න. ඒකයි මම මෙච්චරලත් දෙන්නේ දැන් ඊළඟ වරුවේ සෑහෙන ඉලාවක යනකම් විග්‍රහ කළේ. මේකමයි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. හැකි තරම් උත්සාහ කරලා ධර්මඥානෙ දිනු කරගන්නේ මෙන්න මේ චක්‍රයන් ටික දැනගන්න. මේක දැනගත්තාට පස්සේ ඉන්දින්න වැටෙහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කවුරුවා කියා දෙන්න ඕනේ නැහැ. මොකද්ද ධර්මීය, මොකද්ද අධර්මීය, මොකද්ද කළ යුතු, මොකද්ද නොකළ යුතු, නිවන් දකින්න මොකද්ද කරන්න ඕනි, මෙහෙම වැඩ කළොත් කොයි පැත්තටද යන්නේ, ඒ සියල්ලම දැනගන්න පුළුවන් වෙනවා. තුන් භවයේම උපත්ති වෙන ක්‍රම රටාව, ඒ කොම නවත්තලා හිටන් නිවන් දකින්න ක්‍රම රටාව දැකලා බෙනිලා අනුගමනය කරලා සමන්තම කෙනෙක්ගේ ආධාරයක් නැතුව අරිහත් වෙනකන් යන්න මඟ පෑදෙනවා. මේක තෝරාගත්තෝ, මේකමයි තෝරාගන්න ඕනි. කෙලවරක් නැතුව ඒ පොත්පල පාඩම් කර කර ඉන්න එක නෙමෙයි, ඒක විපා කියන්නේ නැහැ. ඒකට වයස තියනවා නම් දාබාල වයසතාව ඉන්නවා නම් ඉවිද හාමුදුරු පොඩි හාමුදුරුවක් කවන්නේ බොහොම හොඳයි. ඒ ත්‍රිවිධකේ ඔක්කොම ඒ වයිගෙනගෙන ඉවිලා ලෝකයට ඉදිරියට ගෙනින්න එක හුඟක් වටිනවා. ඒකේ තියෙනවා ওই 84 දහසක් ධර්මස්කන්ධයේ විවිධ ක්‍රම රටා. ඒවා ආදර්ශයට අරගෙන තමන්ගේ ඉදිරි අනාගතයේදී යම් කෙනෙකුට ආර්ය මාර්ගයේ පූර්ණිය කරගන්න මඟක් පෑදෙනවා. ඒ ධර්මකාණ්ඩයේ ගේන එක හුඟක් හොඳයි. හැබැයි නිවන් දකින්න වගේ තමන් සූද කරලා ගන්න ඕන මොනවා කියලාද. ඒ නිසා ඒ කාලේ මොනවද ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ කියනවා එක එක විදිහට. ඉතින් දීගනිකාය, මධ්‍යමනිකාය, මේ ආදිවාසීන් දීගවානක, මධ්‍යමවානක ආදිවාසීන් ඒවා ඉන්නේ. එගිනගෙන බල කිව්වා හිටියා. ඉතින් අහනවා මොනවද දැනගත්තේ? ඉතින් සංගි පහෙන් කීයක් කියලා ගත්තාද? ඉතින් ඔහොම අහනකොට එකිනෙකට විග්‍රහ කරනවා. ආ ඔක්කො පැත්තකින් තියන්නේ මේ කර්මස්ථාන දෙන්න ඕන නම් ඔය ටික පැත්තකින් තියන්න ඕනේ. ආයෙම ගන්න බෑ කියන එක. දැන් ඔබට දීලා වැඩක් නෑ. ඔබ දැන් මොකද දන්නේ? දීගනිකාය කඩපාඩම් කරන ඕක කියාගෙන ඉන්න මධ්‍යමනිකාය මත වෙලා එනවා ඊළඟට. ඉනිවත් ඒක කීයක ඉන්න. ඔබ කොහොමද මේ නිවන් දකින්න මඟ පාදා ගන්න? ඕක ටිකක් පැත්තකින් තියලා මේ කෝණ එක කරන්න කැමති නම් මම ඔබට කර්මස්ථාන ආයතන වල ඉපදින් කර්මස්ථාන දෙන්න බාර ගන්නවා. එදා කර්මස්ථාන දෙන්න ඔහොම කළේ. ඊට පස්සේ එකක්වත් කාලපාලම් කරන්න ආවි මතක් කරන්න ඒව බලවලා ඉඳි දුන්නේ නැහැ. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? ලෝකේ අසාරත්වයේ වැටෙන කර්මස්ථානය. ඒක වැටුණාට පස්සේ අත්හරින්න වැලි විදිහ කියတာ පස්සේ දකින්න මිච්චර කාල අධ්‍යක් නැති එකක්. මුළු ත්‍රිවිධකයේ මෙච්චර කටපාඩම් කරගෙන ඉන්නත් මට අත්දැකෙන්න බැරි වෙච්ච ලෝකයේ ස්වභාවයෙන් අතරින් වැලි මිදිගේ සාන්ත බවක් මේ කර්මස්ථානෙ තුල ලැබුවා. මට අවශ්‍යකම දෙන්නේ මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ වත් දෙන්න කියන උතෙන්ටයි ඔක්කොම පැත්තකින් දිහා ඉස්සෙල්ලා. නැත්නම් මටත් අර සුච්ච පොඩිල කියලා කතා කරමු තත්ත්වෙට වත් දෙන්න වෙනවා. ඉස්සරහත් ඉගෙනගෙන ඉන්න වෙලාවට බණ කිය කී හිටියා. ඊට පස්සේ ඊළඟ බුද්ධාන්තරයේත් ඇවිදලා ඉන්න හාමුදුරු කෙනෙක් කියලා ආයතරක් කීරින බණ කිය කී හිටියා. ඔහොම වැඩිලා ප්‍රශංසාවල් ලබන්න බුදුරන් වහන්සේ ළඟ ගිහිලා කියනවා ස්වාමීනි කඳුසඳ බුදුරන් වහන්සේ කාලෙත්, කොණාගම බුදුරන් වහන්සේ කාලෙත්, කාසේ බුදුරන් වහන්සේ කාලෙත් මම මෙහෙම බණ කිව්වා. මට පේනවා. ප්‍රශංසාවක් දෙයි කියලා හිතාගෙන ඉන්න බුදුරන්සේ සද්දනසෝ නිහඬව හිටියා. බුදුරන් වහන්සේ කිසිම ප්‍රතිචාරයක් දෙන්නේ නැතිව නැගිටලා යන තුච්ච හෝටල යනවාද කියලා කිව්වා. තුච්චයි. දැන් මේ මොකද තුච්චකි? බණ කියපේක නරකද? ඒක නම් නරක නෑ. නමුත් මොකද නරක? උඹ උඹේ වැඩේ කරගන්නේ නැතුව පුරුතඥයෙක් වශයෙන් ඉඳගෙන උඹ බණ කිය කියා රවුම් ගගා හිටා. උඹට මොකද වෙන්නේ? බුද්ධාන්තර තුනක් උඹ ප්‍රමාද වුණා. තුච්චයි කිව්ව ඔබට ඒකයි. දැන්වත් උත්සාහ කරපන්. උත්සාහ කරලා ඉතින් මාර්ගඵල අවබෝධ පූර්ණ කරගන්න. ඔය පුරුතඥ කමින් අත්හැරියා. ඊට පස්සේ ඕන එකක් කියා. උඹේ වැඩේ කරේ ඉතින් ඒකයි කරගන්න නැති ඉතින් තුච්ච හෝටල කිව්වේ කියන්න බුදුරන් ආත කාරණේ දේශනා කරනවා. මා කලකිරීමක් ඇති වුණා. අනේ මං අනුන්ට කර කර ඉන්නවා වගේ වැඩේ කරගත්තේ නැහැ. අන්න ඊට පස්සේ තමයි ගිහිලා කර්මස්ථානය ගත්තේ කියලා ක්‍රමවේදයක් වෙන්නේ නැහැ. ගන්න ගියාට පස්සේ කවුරුවා කර්මස්ථාන දෙන්නේ නැහැ. ඇයි? අනිකායට ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේට වැඳගෙන බණහක් වයිකින් ගිහිලා කර්මස්ථාන ඉන්නවා. ඔබ වහන්සේට කොහොමද අපි කර්මස්ථාන දෙන්නේ? අපි බණහවි ඔබ වහන්සේගේ. ඔබ වහන්සේට වැඳලා අරු කරලා ධර්මදරයන් වහන්සේ නම කියලා ගරු කරපු ඔබ වහන්සේට අපි කොහොමද විධාන පනවන්නේ? මෙහෙම කරන්න අර එහෙම කරන්න කියලා. අනේ අපි නම් කර්මස්ථාන දෙන්න බැහැ. කොහේ හරි කැමති දිහා ගියා ඔබ වහන්සේ කර්මස්ථාන වලින් අපි කොහොමද එහෙම කරන්න හටනම් කරන්න බැහැ. අර කර්මස්ථාන ආචාර්ය ඔයා දහතින් තමයි උන්වහන්සේ පිළිතුරු දෙන්නේ. අන්තිමට එවැනි පොන්චි බාල කාලෙදී නවත් මහා ධර්මඥානයක් තියෙන ඉතලා විසුණු වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ ගැන ප්‍රසිද්ධයි උන්වහන්සේ හොයාගෙන ගියා අර පොල්ගහ හඳුරු හොයාගෙන ගිහිලට උන්වහන්සේට ගිහිලා කියනවා මට අප්‍රමාදව නිවන් අවබෝධ කරන්න කර්මස්ථානයක් දෙන්න හැබැයි ඉතින් මෙයා ගැන හැමතැනම ප්‍රසිද්ධයි අර පොඩි හාමුදුරු දන්නවා පොඩි වුණාට මහා ඥානවන්තයි උන්වහන්සේ දකිනවා මේ හාමුදුරන්ට ඇයි මේ මාර්ගඵල අවබෝධයක් ලබා ගන්න බැරි වුණේ බලනකොට උන්වහන්සේට පේනවා වෙලා තිබිච්ච අඩුපාඩු අනික් අයට නිවන් දකින්න වන කියන අනුපූර ක්‍රමී නැහැ අත්දැකීමෙන් ඕන ඒක ලබා ගන්න අත්දැකීම නැති නිසා තමයි මහබණ කියනවා යන ක්‍රමය අහුවෙන්නේ තමත් අහුවෙන්නේ නැති තේක හැබැයි ඕක කරේ පොඩි හාමුදුරුවෝ වුණාට මහා ඥානීයට තේරෙනවා උපමාවක් දෙන්න නැතුව මේක කියා දුන්නාට තේරෙන්නේ නැහැ මේ හාමුදුරන්ට හොඳ උපමාවකින් මේක තෝරුම් කරලා දෙන්න ඕනේ කියලා හිතලා හැබැයි ওই ටිකෙන් අවශ්‍ය හරියේ අටුවාවෙත් නැහැ ඒක විග්‍රහ කරලා දෙනවා කතාව තියෙනවා උන්වහන්සේට යම්කි ක්‍රමයක් දුන්නා කරවටක් මඩට බැහැලා ආපහු ගින්නලා හිටන් ආවට පස්සේ කර්මස්ථාන දුන්නා කියලා උච්චරයි පොතේ තියෙනවා සිද්ධිය මොකද්ද එහෙම කලි ඇයි කියන එක නැහැ ඒක ඥානගෝචරයි ඊට පස්සේ මේ හාමුදුරන්ට කිව්වා මම යම් කිසි දෙයක් කරන්න කිව්වොත් ඔබ කරන්න කැමතිද නොකරන්න කිව්වොත් නොකර ඉන්න කැමතිද එහෙමනම් මේ ඉඳක් මන් දෙන්නේ නැහැ කර්මස්ථාන අර මුඩි හාමුදුරන්ට බොහොම වැගෑපත්ව කියනවා මේ ත්‍රිපිටක ධාරි හාමුදුරුවෝ ඒ කාලේ හිටි ස්වාමීනි ඉත ඇටි ඉති ඔලු කට්ට පෑවෙනකන් අතුල්ලන්න කිව්වොත් අතුල්ලා ගන්නවා ආයි නතර කරන්නේ කැක්කුවයි වේදනාවයි කියලා ඔය විලුඹ ගලක අතුල්ලපන් කිව්වොත් එහෙම ඇට කඩු පෑවෙනකන් හරි අතුල්ලනවා නවත්තන්න කියන එක කියන දේ කරනවා මෙහෙම පොරොන්දුවක් වුණා එහෙම පොරොන්දුරහම එහෙනම් මම බාර ගන්නවා මේක හරි වැදගත් දෙයක් බව අපිටත් අද පේනවා මොකද අපිත් මේ කර්මස්ථාන ඇදලා පුංචි අම් පොඩ්ඩක් එනවා ඊට පස්සේ අන්දියන එහෙම එකක් තියෙනවා පොඩ්ඩක් ওই භූතියක එහෙම පේන්න පටන් ගත්තල පස්සේ තව මොනවා හරි අන්ගේ මොනවා හරි පොඩ්ඩක් දැනෙන්න පටන් ගත්තල පස්සේ වැඩි ඔක්කොම හරි මට කවුරු හතව වාද දෙන්න ඕන මට දිවසත් පහලලා ඔක්කොම අතාරි කියලා දැන් සමාධියත් ඔක්කොම පූර්ණයි කියලා ඊට පස්සේ හිතුමත යන එහෙම තැනක් තියෙන එක හරි භයානකයි ඒ නිසාම තමයි අර වගේ ප්‍රතිඥා දීලා පුරුදු කරලා ගන්නේ අවසානේ නිකන් හිතුවක් කාර්කම් කරන්නේ නැහැ කියේ ඒ තරම් භයානක තැනක් උතන ඔතන වැන්නට පස්සේ දන්නේම නැහැ විස්තිත් වෙලා අන්තිමට සමාධිය කියලා පටන් ගත්ත එකන අන්තිමට යන්නේ පිස්සෙක් කියලා කෙලවර වෙන්නේ දන්නේම නැහැ ඇත්තටපත් වෙනකම් මහ විනාශයක් කරගන්න අන්න ඒකමයි ඒ කර්මස්ථානාචාරවලදී කර අන්තිම අවසානයේ නිදහස් කරන තුරු ඔබ දැන් මෙතන පූර්ණයි දැන් ඔබේ පාඩිය හටියු කරගන්න නිදහස් කරන තුරු ඒ නිදහස නොදෙන්නේ පොරොන්දු කරගන්නේ ඒකයි ඒ වරද්දා ගන්නතොත් විනාශ වෙන හින්දා ඉතින් උන්වහන්සේලාත් ඒවා කිය හොඳයි නා දැන් හොතර සිවුර හදලා ඇඳගන්න පොරවා ගන්න මේ පොරවා ගන්න අර තියෙන වඩවල යන්න වඩවල දිගේ දිගට මම නවතින කියන එකයි යන්නේ බැස්සා මලවලට කිසි ගාණක් නැහැ කියනකයි යන එන්න එන්න මලවල ගැඹුරුයි ඉන වට්ට වල බැස්සා තවත් නවතින්න කියන්නේ නැහැ වෙන එකක් වෙච්චා මැරුණක් කමක් නැහැ මැරෙනකයි යන තරවටක් එනකයි ඇවිවා දැන් තව තියෙන ගිය ගහම මැරෙන්නයි නාහිර ගිහලා නාහෙන් යට ගියා නම් ඉතින් ආයි ගොම ගන්නත් බෑ මැරෙන්න වෙයි එතෙන්දී නවතින්න කිව්වා දැන් ආපහු හැරෙන්න ආපහු එන්න කිව්වා දැන් පොතේ දිනවා යවලා ආපහු ගත්ත කතාව විතරක් ඊට පස්සේ මඩ හොදාගින් දැන් ඉතින් ඉන්න කර්මස්ථාන කියලා ගත් දුන්නා කියලායි කියන්නේ. ඔතන පිටුම් ප්‍රඥාව ඥානවන්ත කරද වැහිලා. දැන් මෙතන ඉඳන් ආපහු ආවා ක්‍රමයේදී. ආයිසරයක් අඩියෙන් අඩිය තියෙතිය මඩවලේ ගොඩ පැතර තියෙතිය ඇවිදilla ගොඩට ආවට පස්සේ. දැන් වැදගත් ප්‍රශ්නයක් රහතිගත දෙයක් වුණා ඒක දකින්නේ නැහැ කවුරුවා. උපමාවක් ඔතන දුන්නා. මේ සත්‍යය කාම මඩට වැහැ ගන්නවා. කාම වලවල දිගේ ගිහිලා ගිහිලා ඉතින් කරවට වැස්සට පස්සේ ආයිසරිය තව එහාට ගියොත් අතලවන් එනවා දැන් ආපහු මේකෙන් බේරෙන්න හිතන්නේ කාම වලින් බේරෙන්න කරවට වැහැගත්ත වලවලේ ඉඳගෙන දැන් මේ සාමාන්‍ය ගිහි ජීවිතේ ගත කරන අය කරවට කාම වලින් වැහැගත්ත අය අනුන්ට වල කීකේ ඉන්න කො වලේ සුද්ධ වෙන හැටි දැක්කේ නැති හින්දා ඒ කින වලින් වැඩක් වුණේ නැහැ ඔබලා නිවන් දකින්න උත්සාහ කරන් නිවන් දකින්න කියලා වන්න කියන. බලනකොට කරවටක් ආව මඩිය වැහැගින්න ආයෙමයි කියන්නේ. ප්‍රතිඵලයේ වැඩක් වෙන්නේ නැහැ බුදුරණහතේ දුච්චයි කිවි අඩුපාඩුවක් තිබෙච්ච නිසා. අර පොඩි හාමුදුරුවෝ කර්මස්ථාන අදාළ කරගෙන වහන්සේ ඔක දන්න නිසා තමයි ඔක උගන්ලා දෙන්න උපමාවක් දුන්නේ. දැන් උන්වහන්සේගෙන් අහනවා ඔබ කොච්චර දුරට මඩ ගියාද? කරවටක් ගියා. කරවටක් මඩේ ඉන්න කෙනාට ආපහු එන්න කියනකොට ඔබට ගොඩබිමට එන්න කිව්වා. දැන් ඔබ එකපාරම ගොඩබිමට එන්න කියනවා, ඔබ කොහොමද එන්නේ? ඔබට පුළුවන් ද එන්න? ගොඩබිමට ආවේ කොහොමද? කරවටක් මඩේ ඉන්න එකනා එක අඩියක් අර මඩේම ඉස්සරහට දීලා. හැබැයි ගැවුරු මඩට නෙමෙයි ගොඩ පැතර තියෙන මල්ලට. ඒත් මඩේම අඩිය දීලා. හැබැයි කරවලා තියෙන එක එතන පපු මට්ටමට ආවා. තව අඩියක් දෙකක් ඉස්සරහට ආවා ගොඩ පැතර තියෙන මඩටමයි දීලා. පපු මට්ටමට තියෙන එක බල මට්ටමට ටිකක් ගොඩට ආවා. තව මඩේමයි. අයිසෙ තවත් අඩියක් දෙකක් ගොඩ පැතර තියෙන පැත්තට මඩටමයි අඩිය ගිහින්. බඩ මට්ටමට තිබිලා ඉඟ මට්ටමට එනකන් ගොඩට ආවා. තවත් මඩේමයි. මඩේ ගොඩේමයි මේ ඉන්නේ. ඊට පස්සේ එතනින් තව එනකොට ධන මට්ටමට නිකන් මඩෙන් ගොඩට ආවා. හැබැයි තවත් අඩිය ගහන්නේ මඩටමයි. හැබැයි ගොඩ පැත්තේ තියෙන මඩට නිසා ටිකෙන් ටික ගොඩට එනවා. අන්තිමට අර මඩේ උඩට මෙන්න පතුල මට්ටම මඩ ගෑවෙන මට්ටමට ආවා. දැන් ඇඟ මඩ මට්ටමේ උඩට ආවා. නමුත් තව අඩිය ගහලා තියෙන මඩේමයි. දැන් ගොඩබිමට ආවම ගිහින් හොදාගන්න නාගන්න. අර ගෑවිලා තිබ්බ ටික යන්න. මඩවල ඉඳගෙන නාගන්න කිව්වනම් එහෙම කවදාවත් නාල සුද්ධ වෙන්න බෑ. මඩවලින් ගොඩට ආවත් ඇඟේ ගෑවිච්ච මඩ යන්නයි නාගන්න. දැන් උඹර තේරෙනවාද විමුක්තිය ලබන හැටි? ඔන්න කර්මස්ථාන. අඩුවෙලා තිබිච්ච මතක් වෙයිලා තිබිච්ච හැටි. මහා මඩේ ඉන්න කුණු ගොඩක් වැනි කාමයේ ඉන්න එක එකවර රහත් කරවල බලන්න එපා. ක්‍රමයක් තියෙනවා ඉන්නේ. එකින් එකට මහා බරපතල කාමයන් අත්හැර ගන්න. මිත්‍යාචාරයේ ඉඳින කෙනා ඉතල කාම මිත්‍යාචාරය අත්හැර ගන්න. කාමචාරයේ ඉන්න දැකියවා නෙමෙයි. ඒ ගොඩ දෙන ක්‍රමී. අර මහා මිසදිටු ගතියේ මහා මිත්‍යාචාරයෙන් අහක් වෙන්න. අධික කාම සම්පත්තියෙන් ඉවත් වෙලා සාමාන්‍ය සත්ත්වයටපත් වෙන්න. ඊට පස්සේ ඕකෙනුත් අයින් කරන්න පුළුවන් හරිය බලන්න. ඕකම එකින් එක අයින් කරලා ක්‍රමක්‍රමයෙන් ඇදිලා කාමිය අත්හැර ගන්න. අර බඩවලින් ගොඩට ආව ක්‍රම රටා. ඊට පස්සේ කාම මානසිකත්වයක් තියෙනවා නම් විදර්ශනා ප්‍රඥාවෙන් යථාර්ථය අවබෝධ කරගත්තාම ඕක හොදලා දාන්න ඉවරට. ඉදර සියල්ලම කාම ඉවරයි. කාමයන්ගෙන් කෙලලා රාගක් හේ නිබ්බානන් වෙනවා. නිවන් දැකේ කර්මස්ථානේ ඔය කගේ දුන්නේ කයි කෙලි. ඊට පස්සේ තමයි උන්වහන්සේට තේරුණේ එකපාර නිවන් දකින්න බෑනේ වණ කිව්වට. නිවන් දකින්න ක්‍රම රටාවක් තියෙනවා. තමන් ඉන්න තැන බලන්න ඕන. මම කෙබඳු රාගයකද ඉන්නේ? මට කෙබඳු රාගය වද දෙනවද? කෙබඳු දේශ සහගත මානසිකත්වයක්ද මට තියෙන්නේ? මං එතන මුලා වෙලාද? අන්න තමා හඳුනා ගන්න තැන. අපි කවුරුන් නිවන් දකින්න ඔතන හඳුනාගින්න ඕන ඉස්සෙල්ලම. නමුත් හරි අකමැති ඔතන නෙමෙයි ඉල්ලන්නේ. රාහත් වෙන ක්‍රමය මොකද්ද? කෙලින්ම යන්නේ ඉහළම එකට යන්න. තමන් ඉන්න තැන පොඩ්ඩක් බලන රාහත් වෙන නෙමෙයි යන්න. තමන් අපායෙ වෙරින්නේ කොහොමද කියන අහන්න වෙලා තියෙනවා. සතර අපායට වැටෙන්නේ දෙටි බීරින්නේ කොහොමද කියලා අහන්න ඕනේ කියන අහන්නේ රාහත් වෙන්නේ කොහොමද කියලා. දැන් මේක තමයි අඩුපාඩුව. අපි ගැන විමර්ශනය නොකිරීමේ අඩුපාඩුව. තමන් ගැන නිතරම හෝල්සියෙන් ඉන්නවා නම් තමන්ගේ හිතවිලි ක්‍රියාකතා මේකට කියනවා සතර සතිපට්ඨානින් ඉන්නවා කියලා. මගේ කායික ක්‍රියාවලිය රාග දේශ මොහයන්ගේ කොවකව ඇතුළු කරනවාද? මං විඳින වින්දනයන් රාග දේශ මොහ සහගත වින්දනයන් කොච්චර මං ඇතුළට ඉනවද? ඒවා තව බැඳිලා ඉන්නවද? මට පහළ වෙන සිත්වල ස්වභාවය රාග දේශ මොහ සහගත චිත්ත ස්වභාවයන්ගෙන් කොයිතරකද මම ඉන්නේ? මේ ලෝක ධර්මතාවයන්ගේ ඇතුළට එනකොට මම කොයිතරම් දුරට ඒ අරමුණ එනකොටම රාග දේශ මොහයන් නැඹුරු වෙනවද? ඒවා ගිල ගන්නවද? මනාසියකින් හතර ආකාරයේ පරික්ෂා කරන්න ඕන. මේ හතර හදිපට්ටානේ වැඩ නැහැටි. ඔන්න ඔය ටික හොඳට කාය වේදනා චිත්ත ධම්ම කිද්දිකයි කිව්වේ. ඔය හතරයි. ඔය හතරට සිහිය පිහිටව ගන්න ඕන කිව්වේ. ඔය හතරෙන් ඕවා ඇසුරු කරනකොට රාග දේශ මෝහයන්ට මගේ හිත කොයි කොයි මොහොතේද නැවුරු වෙන්නේ? ඕක තමන් විමර්ශනයක් කරන්න පුරුදු වෙන්න ඕන. ඔන්න ඔය විමර්ශනය කරනකොට පේන්න පටන් ගන්නවා. මට මෙන්න මේ ආකාරයේ මේ හිතවිලි මේ රාගිකයි. මෙහෙම හිතවිලි මට නිතර එනවා. මෙන්න මේවා දේශ සහගතයි දූෂ්‍යයි. හිතර නිතර ගලා එනවා. මේක මහා මෝඩ සහගතයි. මේ ලෝකේ තපින්නවා හිතෙන්නේ. ආස්වාදයන්ගේ ඇලින්ද ගැලින්නවා හිතෙන්නේ. මේවා මෝඩ සහගත ඒවා. වෙන් කර ගන්නවා. එහෙනම් මගේ මානසිකත්වයේ මම ඉන්නේ කොතනද? තව බලලා ඒ වුණාට මං ප්‍රථම සූත්‍රය දන්නවා, කර්ණී මෙත්ත සූත්‍රය දන්නවා, මහා මංගල සූත්‍රය දන්නවා, අහවල් සූත්‍රය දන්නවා, ත්‍රිපිටකේ මෙච්චර මට කඩපාඩම්. මං අටුවාව ඔච්චර කියවා තියෙනවා. ඒ පඬිතුගන් ඒවා එක්ක ඒව එකක්වත් යථාර්ථය නෙමෙයි. තමා තමා ගැන බලන් ඉවෙන් නෙමෙයි. ඌවා මේ බාහිර සංඥා ඉගෙන ගත්තේ ඒවා. ඉගෙනගෙන නිවන් දකින්න පුළුවන් නම් බුදුරන් වහන්සේ කෙලවරෙන් නෙමෙයි ඉගෙන ගන්නilla කියනවා. ඔය ඉගෙන ගන්න එක ඔක්කොම අත්හැරලා මේ දේ කරගන්න කියන දෙන්නේ. ඉගෙන ගන්න එක වැත්තකින් දිලා කරන්න ඕන එකක් වෙන්නවා තමන් ගැන හොයන්න. තමන් ගැන බලන්න කියලා කිව්වේ ඔය තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන රාග දේස මොහ බලන්න. අනුන් ගැන හොයන ගුතුන්ද තමන් ගැන හොයන ගුතුන්ද කියපුවාම තමන් ගැන හොයන ගුතුන් කියලා පොතේ තියෙනවා. දැන් අද මොකද හොයන්නේ තමන්ගෙන් මගේ වනින්න මං හොයන්නේ. දැන් අද කෙනෙක් එහෙම බුදුරන් වහන්සේ වැඩ ඉන්න වෙලාවක වෙච්ච සිද්ධියකින් උන්වහන්සේලාට ගියාම ඔය අනුන් ගැන හොයන එක දුතුන් තමන් ගැන හොයන එක හොඳ කුණු හරපියා කියලා උන්වහන්සේට බැලලා යනවා. මොකද එක්තරා කුමාරවරු කට්ටියක් ගිහිලා මේ ජලකමි අද කියන හැටි නම් හොඳ එක ගිහිලා නෙමෙයි ගර නරක වැඩේට ගිහිලා තියෙන්නේ. කියන්නේ බිහු තරගේ කනකාරාවරණ ඔපම පැලෙන්නේ සුන්දර ලෝකෙක ගිහිලා ඉතින් ඉන්නකොට ওই ජල වැඩ කළා බුදියා ගත්තාම නිින්ද ගියා. අර ගෑන්ටික මොකද කරන්නේ? අර එකෙකු එක මේ ගෑණියා තිමිච ඔපම ආවර්ණිය පොඩි අහගත්තා පොඩි අහින පැනලා යන්න ගියා. අර විසම කරා. ඉතින් ওই තමන්ගේ ආවරණගේ ওই ගෑණි හොයාගෙන මේ අර කුමාරවරු දීවි මේ ස්වාමීන් මේ පැත්තේ කාන්තාවක් එහෙම ගියා. පොට්ටනියක් අතේ වැඳගෙන ඉන්නේ මා ලොකු පොට්ටනියක් අරගෙන. ඔය අනුන්ගේ හැන්නේ තමන්ගේ හැන්නේ. යකෝ තමන්ගේව තව හැන්නේ අපි ආවරණ ගන්න ගියා ඒකෙන්. අද නම් කියන්නේ ওই ටිකේ. අනුන්ගේක් හොයන්නේ නෙමෙයි අපි යන්නේ. අපි ආවරණ දි කරන් ගියා ඒ ටික හොයාගන්න. දැන් තමන්ගේක දැකලා නැහැ නේ ඔහොම හිතනවනම්. අපි අද ඇහුව තමන්ගේක හොයන්නේ කිව්වොත් උඹේ වැඩක් බලාගන්නේ කිව්ව මොකද වැඩි? මම කරන කියන හිතන ඒවා පිළිවන්ද නෙමෙයි මං මගේ වැඩක් කියන මං හිතාගන්න. ඔය බාහිර රෝගී තියෙන කැලේ ටිකක් තමයි මම වගේ කියලා අල්ලගත්තේ වැඩි කම් බදාගෙන තමයි වෙන්නේ. තමන්ගේ එක කියේ. ඕක නෙමෙයි තමන්ගේ එක. තමන් අල්ලගින්න තමන් ගැන හොයනකොට තමන් රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත කියන මේ දූෂිතාවෙන් කොතනකද මගේ මානසිකත්වය වැඩ කරන්නේ? එහෙම තත්ත්වේ බලා ගන්න ඕනේ. ඒකයි තමන්ගේ එක හොයාගන්න ඉක්මතුම් කිව්වේ. නමුත් අද තමන්ගේ එක මම මගේ පාඩිය වැඩක් බලා ගන්නවා මට අනුන් ගියා වුන්නේ. බුදුහාඳුරෝ කියා තියෙනවා තමන්ගේ හොයාගන්න ඉක්මතුම් කියලා කියලා. ඔය තමන්ගේ ගියදොර හදාගෙන ඊට කලින් වවාගෙන ඉතින් ඕවා කර කර ඉන්නවා. ඕක නෙමෙයි දැන් මේ කිව්ව එක තේරුම් ගන්න කොච්චර වැහිලාද මේ දහම. මම කෙතේ ශ්‍රාවිකද, ලෝභ සහගතද, මගේ මානසිකත්වයේ තියෙන කොච්චර ද්වේෂයෙන් දැවි දැවිද ඉන්නේ, මම කොච්චර මුලා වෙලාද ඉන්නේ. මෙන්න මේක හොයාගත්තොත් තමන්ගේ එක හොයාගත්තා. ඊට පස්සේ දකින්නවා මහ කරවටක් වහින රාගයකින් මම වැහැලා ඉන්නේ, කාම වඩකන ඉන්නේ. අන්න හොයාගත්තා නම් තමන් හොයාගත්තා ඉතින්ලා. මේකෙන් නම් මිදෙන්න ඕනේ. මිදුන්නේ නැත්නම් මට යන්න වෙන්නේ කවදා හරි සතර අපාය. නැත්නම් මේ කාම ලෝකයේ වදනේ කරගෙන සවන්නන්ත ප්‍රවණ ජරා මරණ දුක පරිදේව දුක් දෝමන උපායාසය පස්සේ හඹා යන්නයි වෙන්නේ. නිවන් දකින්න අහලකටවත් මට හම් වෙන්නේ නැ මේ මෙහිදී. අන්න තවන් දැක්ක ගාම පේන හරියි. තමන් දැකනන් හරියට දකින්නවා. එහෙනම් මෙන්න මේ ටික මගේ දුකට හේතුවයි. මෙන්න මේ රාගයේ මෙන්න මේ ආකාර දිවිසේ මෙන්න මේ ආකාර මෝහයේ මාතුල ක්‍රියාත්මක වෙන තරමක් මම දුකට ඇද දමනවා. මේක දුකට හේතුව. එහෙනම් දුකෙන් මිදෙන්න ඕනේ, දුකෙන් මිදෙන්න ඕනේ කියලා මම කොහොමද හේතුයෙන් මිදුන්නේ? නැත්නම් ඵලයෙන් මිදෙන්නේ? හේතු පරිච්ඡ සම්භූතං හේතු බංගානිරුද්ධ. හේතු ප්‍රත්‍ය පහළ වෙනවා. හේතු බංගෙන් තමයි නිරෝධ වෙන්නේ. එහෙනම් මොකද්ද හේතුව සතරට දුකට? මෙන්න මේ ලෝභයයි, දේශයයි, මෝහයයි. නැත්නම් රාග, දේශ, මෝහ. මෙන්න මේ ටික අයින් කරගත්තොත් මට දුකෙන් මිදුනේ නැහැ. දුකෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? රාග, දේශ, මෝහ වලින් අයින් වෙන්න. මේක තමයි අයින් වෙන්න බැරි සැප සැප කියලා අල්ලගෙන ඉන්නේ. මේ සැප කියන්නේ දුකට හේතු වෙන කියා දකින්න කිව්ව ඔන්න ඔක විදිහට දැකීමක්. මේකට කියන්නේ වටිනා වචනේ සැප නෙමෙයි. මේක දුකට හේතු වෙන. මර උගුලනේ මේකට කියන්නේ වටින්නේ. මේක සැප කියන වචනේ දෙන වටින්නේ නැහැනේ. කාම සැප, කාම මර උගුල කියන එකයි මේකට කියන්න ඕනේ. කාම සුඛය කියන්නේ වටින්නේ නැහැ. අන්න ධර්මානුකූලව දකින්නේ දුක ආර්ය සත්‍යයේ පළමුව දැක්ක වෙනා ඔන්න ඔය මානසිකත්වය ආවලා. කාම සම්පත් කියන වචනේ ලෝක සම්මතය. කාම මරෝගුලක් කියන එක බුදුරයන් අහති දේශනා ආර්යයන්ට ගැලපෙන ආර්යෝ කාමී දකින්න හැටි. අන්න ඒතර දකින්න දුක්ඛම් බයත්තේ බයාර්ථයෙන් දුක්ඛ ආර්ය සත්‍ය දකින්න කියන නෝකයි. ඕවා සැප සැප කියලා දකින්නේ ලෝකයා. ඒතර දුකෙහි සැප යන විපරීතාර්ථයකින් ලෝකයා ඉන්නවා. ඒක විපරීතයි, විකෘති අර්ථය. ඕක දුක හැටියට දකින්නේ භයානකත්වයෙන් දකින්න ඕන. අන්න දකින්න ක්‍රමී. තමා තමා පිළිබඳ මෙන්න මෙහෙම දකින්න පුරුදු වෙන්න ඕන. එහෙම දැක්කට පස්සේ තම දකින්නේ මොනවැන්නේ? තමන් කරන ක්‍රියාව දිහා බලලා කායાનුපස්සනාවි පුරුදු කරගන්න ඕනේ ඒක දැකලා. කායන් පසනාව සතියෙන් බලනකොට වෙනවා රාග දේශ මොහ සහගත මම කොච්චර ක්‍රියා කරනවාද මගේ අතපය මගේ ඇඟ කන මගේ ඔළුව වටපිට වැලීම් යකදා ඒ වගේ යන්නේ නේවා මම මේ කටින් පිට කරන වදන කොයිතරම් දුරට රාගයේ දේශයට මොහෙදි නැඹුරුද ඊ පැත්තේ ආස්වාදයක් පස්සේද යන්නේ මනා සීයෙන් දකින්න කියලා සතිපට්ඨානය කරන්නේ ඕකයි එතන මට මේ ඉනකොට දැනෙන සුඛ වේදනා දුක් වේදනාවක් ඉන්නකොට මම කොයිතරම් ගැටෙනවද සුඛ වේදනාවක් ඉන්න කොච්චර ඇලෙනවද අන්න ඒක මානසිකත්වයේ බලාගෙන ඉන්න තමන්ගේ වේදනාව ගැන මිනිහ කරගෙන ඉන්නකොට ඔන්නතර අහු වෙනවා ඕක දිනා වේදනාවේ පස්සනාව මට විදෙන් විදේ පහළ වෙන සිත්වල ස්වභාවය මොනවද රාග හිත් එහෙම එනවද ද්වේෂයි මොහයි එනවද රාගයෙන් වෙන් වෙන ද්වේෂයෙන් මොහයෙන් වෙන් වෙන જાති හිත් පහළ වෙනවද කොයි කොයි මොහොතේ කොහොමද වෙන්නේ අන්න බලාගෙන ඉන්න තමන්ගේ මානසික තත්ත්වයේ සිටියේ සත්‍යේ පේනවා කාමීයේ හේතු වෙන දෙයක් ව්‍යාපාදයේ හේතු වෙන දෙයක් ඒ වගේම විවිධාකාර මැලිකම් වලට හේතු වෙන දෙයක් ලෝකයෙන් අරමුණු වෙනකොට මම දක්වන ප්‍රතිචාර වල සත්‍යය මොකද්ද මට කාමච්ඡන්දේ නැගිනවද එහෙම අවස්ථාවක් එනකොට මට ව්‍යාපාදයේ නැගිනවද මගේ හිත ඇකිල්ලා ගිහිල්ලා මේ තීන විද්‍යාවට වැටෙනවද විවිධාකාර විස්තරතාවය ඇතුළේ උද්දච්ච කුකුච්චයට වැටෙනවද මට මේක ඇත්ත මෙත්ත හොයාගන්න බෑ කියලා කන් එහෙම සැකසයිද වෙලා මුලාටපත් වෙනවද මේ පංච නීවරණයන්ට මගේ මානසිකත්වයේ වැටෙනවද කියලා. ඔන්න එනේන අරමුණු වල ස්වභාවය බලනකොට ඔන්න ඕකයි. එනේන එක විදර්ශනා කරන්න කියන නිසා එනේන එක අනිත්‍ය අනිත්‍ය කියලා හතරනවා කියන නිසා. කොහො බලනවා. බලන්න කිව්ව විඥානවන්ත ක්‍රමේ කො ඒක වැත්තක දාලා. ওই ධම්මානුපස්සනාව වඩින හැටි. එනේන එක විමර්ශනය කරන්න වෙන්නේ. විමර්ශනය කළා බලනකොට රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත හෝ ඒවාට හේතුකාරක නම් අත්තරමවා. ඔක අත්තරින්න කිව්වේ. නමුත් අද ඔකට කියන්නේ එනේන එක විදර්ශනා කළා අත්තරින්න. ඒ මොකක්ද විදර්ශනා කළේ? එනේන එක අනිත්‍ය අනිත්‍ය කියලා අත්තරින්න. ඊට පස්සේ නිචි නැතු යන. බුදුරන් වහන්සේ දේශනා කළේ එනේන එක අත්තරින්න නෙමෙයි. එනේන එක නිසා යම් පවක් සිද්ධ වෙනවා නම් බලලා ඒක අත්තරින්න. මනෝ නිවාරණ සූත්‍රය කියන සූත්‍රයේ පැහැදිලිව දේශනා කරනවා. ඉතින් මේක තේරුම් අරගන්නට මේ විදිහට. ඔබ ධම්මානුපස්සනා. ඉතින් ඕකට කියනවා සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානින් විතර කටයුතු කරන කෙනෙකුට අයිති බුද්ධ භූමිය. ඒකට කියන්නේ මාරභීම නෙමෙයි බුද්ධ භූමිය. ඒ මාගේ අනකෙනුට කවදාවත් කිසිම මාරපාක්ෂික බලවේගයකට කොටු කරන්න බෑ. ඕක කලාගත්තුත් ඕකෙන් අහගෙන පැන්න වෙලාව තමයි කොවිලිය හරි අමනුෂ්‍ය කොටු කරගන්නේ. අමනුෂ්‍ය ඉන්න වනස පාලනය කරගන්න හැකියාව ලැබෙන්නේ. ඔන්න ඔතනින් අහගෙන ගිය වෙලාව. එනිසා සතර සතිපට්ඨානින් ඉන්න කෙනෙක් කිසිම අමනුෂ්‍යයකට වහල් කරගන්න බෑ. ලෙඩ කරන්න පුළුවන්, ගහන්නත් පුළුවන්, අහිංසක කරන්නත් පුළුවන්. විපාක ස්කන්ධයක් එහෙම බලවත් තිබුණා නම් හැබැයි අමනුෂ්‍යයන්ට මනස විකෘති කරන්න බෑ. මනසට අරක් ගන්න බෑ. අදත් වෙලා තියෙන පරණමේ කීපයක් තියෙන මේ පරණට ඔය උත්තර ඔක්කොම වෙනවා කියන්නේ. ඒ නිසා සතර සතිපට්ඨානයේ තේරුම් බලන් නිතරම පුරුදු කරගන්න ඕනේ. ඒ තුල ජීවත් වෙන්න. ඒක බුද්ධ භූමිය. බුදුරන් වහන්සේ දේශනා කරන්න කිව්ව දේශනා කළේ ඔන්න ඔතන දීපියක් හා සමානව කරගන්න තමාගේ ගැවිතෙන පරිසරයේ බුද්ධ භූමිය කරගන්න. බුද්ධ භූමිය කියන සතර සතිපට්ඨානය කිව්වේ ඒකයි. ඒකේ යන කෙනාට අමුතුවෙන් කියා දෙන්න දෙයක් නැහැ. ඒ සියලු නිවන් වගේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ඔතන වැඩෙනවා. සතර සතිපට්ඨානයේ තේරුම් අරන් පටන් ගත්තා. ඉතින් මේක ප්‍රගුණ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම පුළුවන් වුණාම මේ සිතිවිලක් පහළ වුණාම ඔබ පරිත්‍යාගම්පන්නව දකින්න හැටි. ඒ වගේම සිතිවිල නිරෝධ කළ දැම්මහම පරිත්‍යාගම්පාදී නිරෝධ වෙලා හිටන් දකින්න හැටි. ඒ වගේම උද්‍යව්‍ය දකින්න හැටි. උද්‍යව්‍ය ඥානයේ පහළ වීම නිසා අනිත්‍ය දකින්න හැටි. අනිත්‍ය දැකලා පස්සේ අනිත්‍ය නම් යම් කිසි දෙයක් ඒක අනිත්‍යයි කියලා දැනගත්තා නම් ඒ අනිත්‍ය දේ නිසා දුක ගොඩනැගෙන හැටි. මායා මුලාවක් මර උලක් හැප වශයෙන් එන හැටි. ඔක දකින්න පටන් ගන්නවා. එතකොට අනිසිදයන් අන්නේ හේතුවෙන් දුක මේකින් හට ගන්නවා නම් ඒ දේ පරිහරණය කරන්න නිසිද අනිසිද බලාපොරොත්තු වෙනවා. ඒක අනිසි. අනිසි බව දැකලා අනිත්‍යයි කියේ ඔකයි කියලා දකිනවා. මොකක් නිසාද? දුක ගෙන දෙන නිසා. සාරාත්‍යයක් ලබා දීලා කෙලවර නොකරන නිසා. පරිහරණය කළ සැනසෙල්ලක් ලබන්න හබන්නේ කවදාවත්. දුකෙන් මිදෙන්න හම්බෙන්නේ. එහෙනම් එවදු වන්නා වූ යලි යලි පරිහරණය කරනවා නම් ඒක නිසිද අනිසිද? ප්‍රඥා දෙපිරිතුර අනිසි. එහෙනම් අනිසි කියා තීරණය ගතේ මොකක් නිසාද? දුක නිසා, අනාත්ම නිසා අනිසි. ඇයි දුක කියා තීරණය කළේ? අනිසිදී අනාත්මදී අසාරදී පරිහරණයෙන් නොනිසිදී පරිහරණය කරනවා නම් ඒක දුකම තමයි. දුක නිසාම අනිසි කිව්වේ. අනිසි බව තීරණය කළේ මොකක් නිසාද? ඒක දුක නිසාම. අන දුක දකින්නේ නැහැ. අනිසි නිසා දුක දකින්නේ කොහොමද? එතකොට අනිසි නම් දුක නම් යමක්
ඒක සාරවත් පරිහරණයට හොඳයි කියලා ගන්න නිගමනය කරන ලකුණු දෙන වටිනවා. අසාර. වන තිලක්ෂණේ වැටෙන හැටි. ওই ධර්මයේ ඔතනින් තෝරා ගන්න ඕනේ. තෝරා ගත්තා පස්සේ සතර අධිපත්තානි මාර්ගය වඩා ගන්න ඕනේ. ඔකයි කෙලින්ම පරිත්‍යාගම් පන්නව තමයි ওই මගේ දැක ගන්න. මේ මගේ ගියොත් ලෝකෙට මේ මගේ සතර අපායට. ඉතින් ධර්ම දකින්න ඕනේ. මොන ධර්මද? ධර්ම තියල්ලම හොඳවා නෙමෙයි. ධර්ම කියන්නේ මුළු ලෝකෙම ධර්ම නිසායි දරලා තියෙන්නේ. දරණ අර්ථේනුයි ධර්ම කියන්නේ මොනවද? මොනවා හරි කමක් නැහැ. යමක් යමකින් දරනවා නම් ඒකට ගැළපෙන ධර්මේනුයි ඒක දරන. දුගතියට හේතු වෙන්නා වූ යමක් ගොඩ නැගුණා නම් ඒක ගොඩ නගින්නේ පවතින්නේ යම්කේ දරා හිටින්නේ දුගතියට හේතුකාරක වන්නා වූ ධර්ම නිසායි. ඒ කියන්නේ දුගතිය ගොඩ නැගිලා පවත්තන්ට යම්කේ ශක්ති විදේහයක් අපි ගොඩ නැගුවාද පරිත්‍යාගම් උපන්න. අන්නේ ගොඩනගාපු දෙයට කියනවා දුගති ධර්ම. ඒක ගොඩනැගිලි කෙවඳු හිතිවිලි ක්‍රියාවදන් කෙවඳු ආකාර දේවල් ඇසුරු කළාද ඒවා තමයි දුගති ධර්ම මාර්ගය. සතර අපාය ධර්ම වලින් සතර අපාය පහළ වෙනවා. සතර අපාය උපදිනවා. සතර අපාය ධර්ම යම් කෙරෙවුත් නැත්නම් සතර අපායක් උපදින්නේ පහළ වෙන්නේ නැහැ ඔහුට. ඔහුට මිනිසියෙක් කියලා උපදින්න දිලා ඒ මිනිස් ධර්ම නිසා. මිනිස් ධර්ම ඇසුරු කළොත් මිනිසියෙක් කියලා උපදිනවා. ඒකෙන් දෙවියෙක් කියලා බෑ අපාය යන්නේත් නැහැ. එතකොට යම් කිසි දෙයක් තියෙනවා දෙවියෙක් වෙන්නේ දේව ධර්ම ඇසුර කළොත් දේව ධර්මයෙන් දෙවියෙක් වෙනවා. ඒකෙන් අපායන්නෙත් නෑ, මිනිසෙක් වෙන්නෙත් නෑ, බ්‍රාහ්මීෙක් වෙන්නෙත් නෑ. බ්‍රාහ්මීෙක් වෙන්නේ බ්‍රහ්ම ධර්ම ඇසුර කළොත් බ්‍රාහ්මීෙක් වෙනවා. ඒකෙන් දෙවියෙක් වෙන්නෙත් නෑ, මිනිසෙක් වෙන්නෙත් නෑ. එතකොට අපායට යන්නෙත් නෑ. එහෙනම් ඔය කොහේ ගියත් ජරා මරණ ශෝක පරිද දුක් දෝමන සුවාසින් කෙලවර වෙනවා. එහෙනම් මොකද කරන්නේ? ඔය හැමතැනෙම භවෙයි අප යන යන යම් තැනක් ඇද්ද ඒ සියල්ල අතහැරලා නොවැළී මිදී යන යම් කිසි ක්‍රමයක් ඇද්ද ඒ නිර්වාණ ධර්මයයි. නිර්වාණයට පත් වෙනා ධර්මය නිසා සසර දුකෙන් නිදහස් කරනවා. එහෙනම් ධර්ම ඔහොමයි. ධර්ම කියන වදනේ ගත ගාම ධර්මයට වඳිනවා කිව්වද බෑ. ධර්මයට වඳින්නත් නෑ, ධර්මයට බය වෙන්න පැත්තකුත් තියෙනවා. මොන ධර්මයකද? ලෝක ධර්මයක බය විය යුතුයි. මහ භයානකයි. මොකද ලෝක ධර්ම වැඩ පිළිලම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ලෝක ධර්ම වල හැටි එහෙමයි. නිර්වාණ ධර්ම නිර්වාණය කරා මෙහෙයව. නිර්වාණ කරා මෙහෙවල වාස්තේ ඒ ධර්මيات අත්හැරිය එක අල්ලගත්තේත් නෑ. නිර්වාණය කියලා කරලා වාස්තේ දුකෙන් නිදහස් වුණා. අනේ නිර්වාණ ධර්මයේ තේරුම අරගෙන නිර්වාණයටපත් වෙන දරු ඒ ධර්මයේ වළඳ ඕනේ. නිර්වාණයටපත් වුණාට පස්සේ ඒ ධර්මයේ වළලා ඉවරයි. බුදුරන් වහන්සේ උපමාවක් දෙනවා. ඇද නැති කරගන්නකම් වඩුවා ඊතලී තව තවා තලනෝ බලනෝ ඇදද කියලා. තවත් පොඩ්ඩක් ඇද තිබුණොත් ආයු ශක් කරලා තවනෝ. එහෙම රත් කර කර තවලා මේ මහ ඇද ඔක්කොම ඉවර නම් යන්තම් තට්ටු කළා හිටන් හරි ඇදාරින්න තවත් තියනවා නම් යමක් ඒකත් කරගන්නවා. අන්තිමට දකිලා ඇද මාත්‍රියක්වත් නැහැ ඊතලේ හරි කිය. දැන් ආයසරයක් මිටි අරන් කිනිහිරු වල දිහා තලනවා දහන. ඒ වැඩේ තවත් කරනවා. යමක් ඇද නැති කර ගැනීම සඳහා යම් වගක් අනුගමනය කරාද ඇද නැති වුණාට පස්සේ ඒ අනුගමනය කරව මාර්ගයේ ඉවරයි. ඒ වගේ යමක් නිවන් දැකීම සඳහා යමක් කළාද නිවන් දැකලා පස්සේ නිවන් දකින්න කරපු වැඩ පිළ කරලා ඉවරයි. අන්න රහතන් වහන්සේගේ ස්වභාවය කියලා කියන්නේ රහතන් වහන්සේ තවත් කරන ටිකක් නැහැ නිවන් දකින්න. කරුපා කරලා ඉවරයි. අන්න ඊටකම් පුරුදු කරගන්න ඕනේ අනික කරන්න ඕන වැඩේ බලනවා. කර කර බල බල හත් කර කර ඇදාරින්නේ නැහැ යම්කිසි කොටසක් තියෙනවා තව තවා දමන්න. හරි අමාරුයි. යම් කිලේශයක් එකපාර අත්හැර ගන්න බැහැ. උත්සාහ කරන්න ඕනේ, වීර්යය කරන්න ඕනේ. හිත කොච්චර හරි ඇදලා යන්න බලනවා. ඒකේ ආදීනෝ යලි යලි මෙනෙහි කරලා, වෙන්වීම යන්නේ සම්සි යලි යලි මෙනෙහි කරලා. උත්සාහයේ වීර්යෙන් හිත තවමින් මේ තව කියන්නේ ඒකයි තප තප බවටපත් කරනවා කියන තවනවා කියන එකයි. තව තව ඇදහැර ගන්න. ඊට පස්සේ ඒකෙන් ඇදහැරලා ගියාට පස්සේ දැන් ඉතින් අමාරුවක් වෙහෙකක් නැහැ. ඔන්නෝම කළා අවසාන මොහොත අරිහත් මාර්ගඥානින් ඉදාසුළු වැදත් ඇරලා ඉවරනට පස්සේ අරිහත් ඵලයේ ලැබුණාට පස්සේ කරන් තියෙන අපරලා ඉවරයි. නිවන් දකින්න තව කරන් දෙන්නේ නැහැ. අන්න එතකන් කරන් දේව අපිට තියෙනවා. හැබැයි ලෝකේ පැවැත්මයි තියව නෙවෙයි. නිවි රාගක්සේද, ද්වේෂක්සේද, මෝහක්සේද යමක් කළ යුතුද? ඒක තමයි නිවන් මඟ. ඒක තමයි බුදුරණන් වහන්සේ කරගන්න කිව්වේ විමුක්තිය ලබා ගන්න. ඉතින් මේ ක්‍රමෙන් ඔබ තේරුම් ගන්නට දැන් තේරෙන්න ඕනේ විතරම කියනකොට මොකද මේ සිටිවිල්ලක පරිත්‍යාගෝපාදී තෝරා ගන්න හැටි. හිතවිල්ල විතරක් නෙමෙයි ක්‍රියාවේ කතාවේ පරිත්‍යාගෝපාදී ධර්මානුකූල තෝරන හැටි විග්‍රහ කළේ. එහෙනම් හොඳින් තේරුම් අරගෙන ඒ වගේ අනුගමන සිහි බුද්ධියෙන් විතර හිතන්න පුරුදු වෙන්න.